නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වේවන්‍යම් හි අජ්ජූපගතෝති පබ්බජිතේන අබින්හං පච්චවෙක්කි තබ්බං. හොඳයි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මම අද දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා විදියට තෝරගන්නේ දුනේ දස ධම්ම සූත්‍රයේ අඩංගු පළවෙනියටම අඩංගු වන කාරණයක්. මේ දස ධර්ම සූත්‍රය මොකක්ද කියලා අපි නිකන් මුලින්ම පැහැදිලි කරගත්තොත්, බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල් සලකලා බැලුවහම ගොඩාක් ධර්ම දේශනාවල් සිද්ධ කරන්න මොකක් හරි හේතුවක් ඇතුව. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් හරි පිරිසක් හරි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයකට, එහෙම නැත්නම් මොකක් හරි අවට සිද්ධ වෙන සිද්ධියක් මුල් කරගෙන හරි, එහෙම නැත්නම් වටපිට දෙවියෙක් වගේ කෙනෙක් ඇවිල්ලා අහන ප්‍රශ්නයක් හරි, ඒකට සඳහා දෙන උත්තරයක් වගේ දෙයක් ඇතුව මොකක් හරි හේතුවක් සම්බන්ධ වෙලා තමයි බුදුරජාණන් වහන්සේ ගොඩක් වෙලාවට ධර්ම දේශනාවක් ධර්ම කරුණක් මතු කරලා පෙන්නන්නේ. දැන් ඊට අමතරව සමහර ධර්ම දේශනා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ උවමනාවෙන්ම පැවිද්දන්, එහෙම නැත්නම් ධර්ම සභාවේ රැස් වෙලා ඉන්න සායන් වහන්සේලාට මම ධර්ම කාරණයක් කියන්න යනවා කියලා බුදුරජාණන් වහන්සේගේ උවමනාවෙන්ම ඉදිරිපත් කරන ධර්ම කරුණුත් සමහර ඒවා තියෙනවා. අන්න එහෙම බැලුවහම මෙහෙම කිසිම හේතුවක් නැතුව බුදුරජාණන් වහන්සේගේ උවමනාවෙන්ම මෙන්න මේ දේ පැවිද්දන්ට ඉදිරිපත් කරොත් හොඳයි කියන අදහස බුදුහාමුදුරන්ටම ඇවිල්ලා පෙන්නලා දීපු ධර්ම කරුණු 10ක් තමයි මේ දස ධර්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ. මේ දස ධර්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැවිද්දන්ට පෙන්නලා දෙනවා පැවිද්දෙක් විසින් නිතර සිහි කළ යුතු ධර්ම කාරණා 10ක් තියෙනවා කියලා. මේ ධර්ම කාරණා 10 නිතරම සිහි කරගත යුතුයි. ඒ කියන්නේ මේ නිවන් මඟට පැමිණිච්ච කෙනෙක් විසින් මේ කාරණා 10 කවදාවත් අමතක කරන්නේ නැතුව අත් නොහැරම නිතරම සිහි කරගත යුතු කාරණා 10ක් තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඒ වගේමයි මේ මෙච්චර වටිනා කරුණු 10ක් මෙහෙම පෙන්නලා දෙද්දී, එයින් පළවෙනි කාරණාව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ එහෙම බැලුවාම මේ සූත්‍රයේදී දස ධර්ම කාරණාවල් පබ්බජිතේන පැවිද්දෙක් විසින් නිතර සිහි කළ යුතු ධර්ම කියලා තමයි පටන් ගන්නෙ. දැන් මේ බණ අහන පිරිස ගත්තහම මෙතන ඉන්නේ වැඩි දෙනෙක් ඉන්නේ ගිහි පිරිසක්නේ. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් මේ පැවිද්දන්ට විතරක් කියපු ධර්ම දේශනාවක් ඒක අපිට අදාළ නෑ නේද කියන අදහසක් කෙනෙකුට ඇති වෙන්නත් පුළුවන්. ඉතින් බලමු පැවිද්දන්ට විතරද මේ විවරණ වීම ගැන කියන මේ බුදුරජාණන් වහන්සේගේ දස ධර්ම සූත්‍රයේ අඩංගු වෙන පළවෙනි කාරණේ පැවිද්දන්ට විතරක්ද අදාළ වෙන්නේ? එහෙම නැත්නම් මේ 100%ක් දවසම පැය 24ම නිවන් සඳහා යොමු වෙච්ච කෙනෙකුට විතරක්ද මේක ගැලපෙන්නේ? අනුන්ගෙන් යැපෙන කෙනෙකුට විතරක්ද මේක ගැලපෙන්නේ? එහෙමත් නැත්නම් මේ ප්‍රතිපදාවක ඉන්න, එහෙම නැත්නම් මේ භාවනාවක් කරන සතිමත් බව පුරුදු කරන කෙනෙකුටත් මේක කොච්චර දුරට ගැලපෙනවාද කියන කාරණේ ගැන අපි සාකච්ඡා කරලා බලමු. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ දස ධර්ම සූත්‍රයේදී පළවෙනි කාරණේ විදිහට තමයි මෙහෙම විවරණ වීම ගැන දේශනා කරන්නේ. වේබන්හිම්හි අජ්ජූපගතෝති, මම විවරණ වූ කෙනෙක් බව නිතර සිහි කරන්න ඕන කියලා තමයි කියන්නේ. ඉතින් අපි මෙහෙම බැලුවා විවරණ වීම ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඊට හොඳයි අපි ගොඩාක් කළා ඒකේ අනිත් පැත්ත ගැන කතා කරමු. විවරණ වීම වෙනුවට පුළුවන් තරම් වර්ණවත් වෙන්නනේ ගොඩාක් දෙනෙක් සලකන්නේ. එහෙම නැත්නම් කලර්ෆුල් වෙන්න, එහෙම නැත්නම් හයිලයිට් වෙන්න හදනවා කියන්නේ. ඉතින් ඕක තමයි ගොඩාක් දෙනෙක්ගේ අදහස වෙලා තියෙන. අපි හැමම කරන්න හදන්නේ මේ හයිලයිට් වීම තමයි නිතරම සලකන්නේ. ඉතින් මේ හයිලයිට් වීම හරහා ඒ එහෙම කරන්න යෑමෙන් අපි කරගෙන යන ප්‍රතිපදාවට කොච්චර දුරට හොඳක්ද සිද්ධ වෙන්නේ, ඒකට කොච්චර බාධාවක් වෙනවද, එහෙම නැත්නම් මෙහෙම හයිලයිට් වීමට මහන්සි වෙන තරමින් කොච්චර ඒකට ඒ සඳහා කොච්චර අපි මහන්සි වෙන්න ඕනද? ඒ සඳහා මහන්සි වීමත් එක්ක කොච්චර දරදයක් පරිලාහයක් ලැබෙනවද? එහෙම නැත්නම් මේකෙන් හයිලයිට් වෙන්න මහන්සි වෙන තරමටම ලැබෙන ප්‍රතිඵලය කොච්චරද කියලා බැලුවාම, අන්න මේ කාරණා ගැන සලකලා බැලුවොත් ඇත්තටම හයිලයිට් වීම හොඳයිද, එහෙම නැත්නම් විවරණ වීමද වැඩියෙන් වැදගත් වෙන්නේ කියන එක ගැන අපිට පොඩ්ඩක් විවරණයක් කරගන්න පුළුවන්. ඒක නිසා අද දවසේ අපි කතා කරන්න යන්නේ මෙහෙම විවරණ වීමේ ගුණයක් ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට විවරණ නොවීම ගැන කතා කරලා බැලුවොත් අන්න ඒ හරහා අපිට තේරුම් ගන්න පුළුවන් විවරණ වීම කොච්චර වටිනවාද කියන එක. මේක පැවිද්දන්ට විතරක් නෙවෙයි, ගිහියන්ටත් කොච්චර දුරට මේක ගැලපෙනවාද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මේ වර්ණවත් වීම සඳහා, හයිලයිට් වීම සඳහා මිනිස්සු ගන්න උත්සාහයෙන් ලැබෙන ප්‍රතිඵල මොන වගේද කියලා සලකලා බැලුවා. ඉතින් ඒ කාරණාවත් එක්ක අපි බලමු, මෙහෙම කොහොමද මේ මිනිස්සු හයිලයිට් වෙන්න උත්සාහ කරන්නේ කොහොමද කියලා බැලුවාම, අපි දන්න පොඩි කාලේ ඉඳලම, අපි පොඩි ළමයෙක් ඉපදුන දවසේ ඉඳලම බැලුවා, අපේ ජීවිතයේ මුලේ ඉඳලම බැලුවොත් නිතරම අපි බලන්නේ හයිලයිට් වීමනේ. හයිලයිට් දැන් පොඩි ළමයෙක් බැලුවත් පොඩි ළමයෙක් පුළුවන් තරම් හොඳට සරසලා අන්තිමටම අර පොට්ටුවක් තියෙනවනේ, නළලට පොට්ටුවක් තියන්නේ ඒ ළමයාට, ඒ ලස්සනට කවුරු හරි කෙනෙක් මේ කටවහ ඇස්වහ වදී කියන එකක්. එතකොට අර ඒ පොට්ටුව හයිලයිට් කරලා ඒ ළමයාගේ ලස්සන නැති කරන්න අන්න වෙන විදියක් හදනවා. ඕකත් එක විදිහක හයිලයිට් කිරීමක් තමයි. ඒ පොඩි කාලේ ඉඳලම අපි ওই වගේ දේවල් කරනවානේ. චූටි ළමයාට පවා හයිලයිට් වෙන්න අවශ්‍ය දේවල් ඔක්කොම කරලි වෙලලා අන්තිමටම පොට්ටුවක් වගේ දෙයක් තියලා අන්න ඒ හයිලයිට් වීම වෙන පැත්තකට ඇහැ යොමු කරලා අන්න වෙන විදියකට හරවන්න බලනවා. මුලින්ම චූටිම කාලේ වෙනදී. ඒලාට පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ යන කාලේ හැම බැලුවත් මොකද්ද කරන්නේ? ඕනම කෙනෙක් පොඩි ළමෙක් හම්බුනහම අහන්නේ මොකද පන්තියේ කීවෙනි අද? හයිලයිට් වීමක් නේද එතනින් සලකන්නේ. පොඩි කාලේ ඉඳලම අපි බලන්නේ මේ ජීවිත කාලේ එහෙම තමයි නේද? ඊළාට ඉගෙන ගන්න කාලේ ගත්තත්, ඊළාට විවාහයක් කරන්න ගත්තත්, ඊළාට ගෙයක් දොරක් හදන්න මොකක් හරි රස්සාවක් කරන්න ගත්තාම, ඊළාට අවසාන වෙනකොට කාලේ වෙනකොට මේ බණ භාවනාවක් කරන්න ගත්තත් ගොඩක් වෙලාවට ට්‍රයි කරන්නේ මොකද්ද? මේ හයිලයිට් වීම නේද? ඒකම තමයි අපේ ජීවිත කාලේ ගොඩාක් දෙනෙක් මහන්සි වෙන්නේ සඳහා. ඉතින් මේ හයිලයිට් වෙන්න ගිහිල්ලා ඒකට මහන්සි වෙන තරමින් ලැබෙන ප්‍රතිඵලය කොච්චරද? ඒ වගේම මේක කෙලවරක් කරන්න පුළුවන්ද කියලා අපි නිකන් සලකලා බලමු. නෝම සලකලා බලද්දි අපිට පුළුවන් මේ පංචස්කන්ධයත් එක්ක මුල් කරගෙන මේ හයිලයිට් වෙන හැටි ආකාර පහකට වෙන් කරලා ගන්න පුළුවන්. එහෙම බැලුවා මුලින්ම රූප ගැන සලකලා බලමු. වැඩි දෙනෙක් හයිලයිට් වෙන්න මහන්සි වෙන්න ගොඩාක් වෙලාවට මේ රූප මුල් කරගෙනනේ. මේ ලස්සන ඇඟක් තියෙන හදාගන්න, මේ ශක්තිමත් ඇඟක් හදාගන්න. ඒ හරහා ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා විශේෂ පුද්ගලයෙක් වෙන්න ගොඩාක් වෙලාවට ගොඩාක් දෙනෙක් කැමති නේද? දැන් අපේ බැලුවා TV එකේ යන ඇඩ් එහෙම බැලුවාම වැඩි හරියක් ප්‍රමාණයක් තියෙන්නේ මේ කෑම බීම, එහෙම නැත්නම් ඇඟේ ගාන දේවල් ගැනනේ වැඩි හරියක් තියෙන්නේ. මේ මොකද මේ? ඒ වැඩිපුර ලස්සන වෙලා අනිත් අයට වඩා විශේෂයක් වෙන්නලගෙන ඒ තමන් හයිලයිට් වීම සඳහා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඒත් මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි වල කට්ටිය, එහෙම නැත්නම් මේ ඇඳුම් මහන ඒ වගේ දේවල් කරන කට්ටිය දන්නවා මිනිස්සු වැඩි දෙනෙක් කැමති මෙන්න මෙහෙම හයිලයිට් වීමට තමයි. අනේ සඳහා මිනිසුන්ට අවස්ථාවක් ලබා දීලා පොකට් එකට තට්ටු කරගන්න එකනේ ඒගොල්ලන්ගේ වැඩේ තියෙන්නේ. මෙන්න මේ හයිලයිට් වීම සඳහා තමයි මේ වැඩි දෙනෙක් මහන්සි වෙන්නේ. ඒතෝ හයිලයිට් වීමෙන් හයිලයිට් වෙන්න ගිහිල්ලා ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? දැන් ඇඳුම් මහ වලට කොච්චර වියදම් කරත් අන්තිමටම ඒකෙන් ලැබෙන දෙයක් තියනවාද? නිකන් ලෝකෙට පෙන්නන එක විතරක් නේද අන්තිමට වෙලා තියෙන්නේ. එතකොට එළ රූප හරහා අපේ තියෙන මේ ඇඟේ හරි එහෙම නැත්නම් මේ ඇඟට වටේට දාන ඇඳුම් වල, එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න මේ ගෙවල් දොරවල් වල තමන්ට අයිති කියලා තියාගන්න දේවල් වන්න පුළුවන් තරම් රූපවල රූප අනිත් අයට වඩා මට තියෙනවා කියලා පෙන්නගෙන හයිලයිට් වීමට සඳහා තමයි මහන්සි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ලංකාවේ ගොඩාක් මේ ඈත පිටිසර ගමක වුණත් බියුටි සැලුන් එකක් ජිම් එකක් වගේ නැති තැනක් නැති තරමට නේද? ඕන ඈත පිටිසර ගමක වුණත් මේ බියුටි සැලුන් එකක් අනිවාර්යයෙන්ම තියෙනවාම ජිම් එකක් අනිවාර්යයෙන්ම තියෙනවාම. ඒ මොකටද මේ? මේ අනිත් අයට වඩා හයිලයිට් වීම සඳහා මේ ඇඟේ ඇඟ වර්ණවත් කර ගැනීම, ඇඟේ තියෙන මස් පිඩු හදාගන්න, අන්න ඒක සඳහා ලොකු වටිනාකමක් දීලා තියෙනවා. ඒ වටිනාකමක් දීලා හයිලයිට් වෙන්න ගිහිල්ලා ඔකෙන් කොතනද කෙලවරක් තියෙනවද කියලා බැලුවොත් ඒක මේ අවශ්‍යතාවයටද සලකන්නේ, මෙහෙම නැත්නම් මේක අවශ්‍යතාවයට වඩා අනවශ්‍ය විදියට මේ සඳහා වැඩි වටිනාකමක් දෙනවද කියලා බැලුවොත් කෙලවරක් නැති ගමනක් තමයි තියෙන්නේ නේද? වෙන රූප එක බැලුවාම ඒක මේ ඇඟ හදන එක විතරක් නෙවෙයි, තමන්ට කියලා අයිති කරගන්න කොච්චර දේවල් තියෙනවද? දැන් රට රාජ්‍යවල අල්ල ගන්න හදන්නෙත් මේ රූප වැඩි කරගන්නනේ මගේ කියලා. මට මෙච්චර බලයක් තියෙනවා කියලා ඔන්න වෙන රටකින් තව රටක් අල්ල ගන්න යනවා. ඒ තියෙන්නෙත් මොකද? මේ මට මෙහෙම පුළුවන් කියලා ඔන්න තමන්ට තියෙන ගොඩ වැඩි කරගත්තගෙන අනිත් තලාපෙලා දාලා හරි ඔන්න තමන්ගේ තියෙන එක තමන් හයිලයිට් වෙන්න. මට මෙච්චර ලොකු රටක් මෙච්චර තියෙන මෙච්චර ලොකු ඉඩමක් මට තියෙනවා මේ ගමේ, මට ඕන විදියට මාව පුළුවන් කියලා ඔන්න ඔන්න හයිලයිට් වෙන්න යන එක විදියට. ඔන්න රූප හරහා ওই විදියට හයිලයිට් වෙන්න යනවා. ඒ රූප වලට විතරක් මේක වෙන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් බලමු වේදනාව පැත්තෙන් ගත්තාම ඔන්න වේදනාව හරහත් අපි කොච්චර හයිලයිට් වෙන්න යනවද කියලා බලුවා. මම හොඳට සැප විඳින කෙනෙක් කියලා පෙන්වන්න කොච්චර මිනිස්සු මහන්සි වෙනවද? ඇත්තටම සැප විඳිනවට වඩා සැප විඳින බව පෙන්වන්න තමයි වැඩි දෙනෙක් මහන්සි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට සලකලා බැලුවොත් Facebook වගේ YouTube වගේ මාධ්‍ය ජාල බැලුවාම වැඩි දෙනෙක් මහන්සි වෙන්නේ ඇත්තටම ඒගොල්ලෝ සැප විඳින ප්‍රමාණයට වඩා සැප විඳින බව අනිත් අයට පෙන්වීම සඳහා නේද? Facebook එකේ එහෙම සමහර මිනිස්සු ඇත්තටම කන්නේ නැහැ ඒ වුණාට ලෝකෙට පෙන්වන්න ඕනේ මේ ෆැබ් එකට ගිහිල්ලා මැක්ඩොනල් ගිහිල්ලා කෑවා කියලා පෙන්වන්න අර ගිහිල්ලා ෆොටෝ එකක් දාන එක තමයි ඌමනාව තියෙන්නේ. ඒක මාස ගානකට සැරයක් හරි ගිහිල්ලා පෙන්නුවේ නැත්තම් අර ලෝකෙට පෙන්නුවේ නැත්තම් ඒක ඒගොල්ලන්ට කිසි වැඩක් නැති දෙයක් වගේ වෙලානේ. එයාට බර්ත්ඩේ පාටි අර මේ අද පාටි කියලා ඔක්කොම මොකද්ද පෙන්වන්නේ? මම ලස්සන්ට සැප විඳිනවා කියන එක පෙන්වන්න സമയ ගොඩක් දෙනකොට උවමනාව තියෙන්නේ. දෙන්න පෙන්වන්න හයිලයිට් වෙන්න අනේක මොකක් දන්තිවන්න වෙලා තියෙන්නේ. ඒ සඳහා මහන්සි වෙනව ගොඩක්. මහන්සි වෙන තරමට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය දැන් ওই හයිලයිට් වෙන්න ගියාට කෙනෙක් ගණන් ගන්න නැත්තම් හයිලයිට් වෙන එක. ගණන් ගන්න නැති වුණා මේක ගොඩක් ඊළඟට ප්‍රශ්නයක් නේ. හයිලයිට් වෙන්න ගිහිල්ලා මහන්සි වෙනකොට ඒක අනිත් අයට දැනුණට කමක් දැනෙනව නම් ඔය ටිකක් හරි ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. හයිලයිට් වෙන්න ගිහිල්ලා කවුරුවත් ඒක ගණන් ගන්න නැති වුණාම එන දුකක් නේ අනිත් පැතර ලැබෙන්නේ. ඉතින් ඕක හයිලයිට් වීම ගැන තව එහම මහන්සි වෙන පැත්ත බැලුවා. ඉස්සර මට මතකයි ටවුන් වල එහෙම සමහර ගෑන් ළමයි එහෙම ඉන්නවා. අර ගොඩාක් ලස්සන ගෑන් ළමයි ඉන්න ඒ ගෑන් ළමයින්ට සාමාන්‍ය මොකක් ඇන්දත් එච්චර ප්‍රශ්නයක් නැහැ. ගොඩක් හැත අය තමයි වැඩියෙන් අර බාගට හෙළුව පෙන්නගෙන ගිහිල්ලා හයිලයිට් වෙන්න ගොඩාක් උත්සාහ කරන්නේ ටිකක් අර පෙනුමක් නැති අය. ඒ එහෙම ගියත් කමන්නේ නැහැ. ඒක මේ සමහරලාට අර බාගට කොට ඇඳුම් එහෙම ඇඳන් ගිහිල්ලා මහන්සි වෙනවා. කවුරු හරි දැක්කහම පිරිමි කෙනෙක් දැක්කහම මහන්සි වෙනවා. පොත් බෑග් එකෙන් හරි හෑන්ඩ් බෑග් එකෙන් හරි පොත් ටිකෙන් හරි මේ හෙළුව වහගන්න නිකන් අර උත්සාහ කරන බවක් පෙන්නනෝනේ. එහෙම උත්සාහ කරන බව පෙන්නලා ඒ හරහාත් හයිලයිට් වෙන්න යන්නේ. දැන් බාගෙට ඇඳන් ආවා නම් හෙළුව එළියෙම දාලා තිබුණාට කමක් නැහැ. එතකොට කොහොමත් එකයිනේ. අර බාගෙට ඇඳන් ඇවිල්ලා අර බොරුවට රඟනවා මේ පොත් බෑග් එකෙන් හෙළුව වහගන්න ට්‍රයි කරනකොට ඒක ඊටත් වඩා ඊට එහා ගියපු හයිලයිට් වීමක් තමයි එතනින් බලාපොරොත්තු වෙන්නේ. අර උත්සාහ කරන මේ අම්මා තමයි ගෙදර ඉඳන් මේ බලෙන් මේ බාගෙට අමහපු ඇඳුමක් අඳලා එව්ව විදියට උත්සාහ කරන එළියට පෙන්නන්න. දැන් එහෙම අර එක විදියකට හයිලයිට් වෙන්න උත්සාහ කළ ඒක බැරි වුණාම ඊට එහා මට්ටමකටත් ගිහිල්ලා හයිලයිට් වෙන්න හදනවා. ඒ මොකටද? ඒ අර කලින් එක විදියකට හයිලයිට් වෙන්න ට්‍රයි කළ බැරි වුණාම يعني මේ මනුස්සයාට එතන දුකක් ඇති වෙනවා. මං හයිලයිට් වෙන්න ට්‍රයි කරාට කවුරුවත් මාව ගණන් ගන්නෑ. කවුරුවත් මගේ දිහා බලන්නේ නැහැ. අන්න බලන්න ඇති වුණාම තවත් තව විදියකට රඟපානවා. අන්න තවත් මට්ටමකට රඟපාලා අන්න ආයෙත් සැරයක් ට්‍රයි කරනවා තවත් විදියකින් අන්න හයිලයිට් වෙන්න. ඉතින් ඒකත් බැරි වුණාම සමහරට ඊටත් එහා මොකක් හරි ටැක්ටික්ස් දාන්න වෙන්න පුළුවන්. ඒක තමයි මේ ලෝක මිනිස්සුන්ගේ හැටි. එක විදියකට හයිලයිට් වෙන්න ට්‍රයි කරනවා, එහෙමත් බැරි වුණාම ඊටත් එහා මට්ටමකට යන හොමම හයිලයිට් වෙන්න ට්‍රයි කරාට කවදාවත් කෙලවරක් වෙන්නේ නැහැ නේද? ඔන්න වේදනා පැත්තෙන් ওই විදියට මම විඳින බව පෙන්වන්න ගිහිල්ලා. දැන් සමහර මිනිස්සු ඉන්නවා ගෙදර ටීවී එකක් රේඩියෝ එකක් තියෙන ඒ මිනිස්සුන්ට තමන්ට ඇහෙන මට්ටමට නෙවෙයි ලෝකෙට ඇහෙන්න තමයි දාන්නේ. දැන් නිසරණ වනේ මේ අවට සමහර රේඩියෝ දාන මිනිස්සු ඉන්නවා. සමහර දවසට ඉතින් මෙහෙම භාවනා මධ්‍යස්ථානයක් තියෙන බවක් තේ මිනිස්සුන්ට මතක නැහැ. ඒගොල්ලෝ ඉතින් හයියෙන් සද්දට දානවා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ අර ලෝකෙට පෙන්වන්න යනවා මං හොඳට මේ සින්දු අහන හොඳට රස විඳින්න දන්න කෙනෙක් කියලා ලෝකෙට පෙන්වන්න යෑමනේ. ඉතින් ඇත්තටම වෙන්නේ ලෝකෙට සද්ද ඇහෙන රේඩියෝ එක හරි සෙටප් එකක් දැම්මට පස්සේ Tamanට අහන්න හම්බ වෙන්නේ නැහැ. අර අනුන්ට පෙන්වන්න පුළුවන් Taman සැප විඳිනවා කියලා Tamanට ඒකේ රස විඳ ගන්න තියෙන හැකියාව නැත්තට නැති වෙලා තියෙන්නේ. ඉතින් ඕක තමයි ලෝකේ ස්වභාවය. හයිලයිට් වෙන්න යනවා කියන්නෙම ඔන්න ඔය වගේ කෙලවරක් නැති ගමනක් යෑමක් තියෙන හයිලයිට් වෙන්න. එතන ඕක රූප වශයෙන් බැලුවත් ওই විදිහට අපි හයිලයිට් වෙන්න යනවා. ඊළාට වේදනාව පැත්තෙන් බැලුවත් හයිලයිට් වෙන්න යනවා. ඊළාට සංඥා පැත්තෙන් බැලුවාම සංඥා පැත්තෙන් මම දන්න කෙනෙක් කියලා පෙන්වන්න කොච්චර මහන්සි වෙනවද අපි. ඉතින් දැන් ළමයි ගත්තාම අවුරුදු 6 7 ඉඳලා ඉගෙන ගන්න මොකක්ද ඉගෙනගෙන මේ ඩිග්‍රී එකක් ගන්න PhD එකක් අරගෙන අන්තිමටම කරන්නේ මොකක්ද මේ? මේ මම දන්න කෙනෙක් බව හයිලයිට් වෙන්නනේ ගොඩක් වෙලාවට මහන්සි වෙන්නේ. තමන්ගේ ජීවත් වෙන්න අවශ්‍ය රස්සාවක් කරන්න ඒ ටිකට අමතරව මේ දන්නවා කියන එක හයිලයිට් කරන්න මහන්සි වෙනවා. මම මෙහෙම දන්න කෙනෙක්, මට මේ වගේ පුළුවන් කෙනෙක් කියලා මගේ දැනුම අනිත් අයට පෙන්වන්න යනවා. අර පොඩ්ඩක් යන්තම් පොඩ්ඩක් දැනගත්තු කෙනාට වඩා ටිකක් ඊටහා දැනගත්තු කෙනා ඔන්න පෙන්නන්න යනවා ඊට වඩා මම දෙයක් දන්නවා කියලා. අන්න ඔය විදිහට සංඥා මට්ටමෙනුත් අපි හයිලයිට් වෙන්න යනවා. තමන්ගේ දැනුම අනිත් අයට පෙන්නන්න යනවනේ. නිතරම පෙන්නන්න යනවා මම ඊට වඩා දන්න කෙනෙක් කියලා. සමහර වෙලාවට සමහර කෙනෙක් කතා කරන්න ගියාම දෙයා හොඳට අර ඇසූ පිරූ තැන් ගොඩාක් දන්න බව අනිත් අයට පෙන්නන්න යනකොට අන්න ඒක අනිත් අයට සමහරට අහන් ඉන්නත් කම්මැලි වෙන්න පුළුවන්. නොයි වගේ සංඥා මට්ටමෙනුත් අපි හයිලයිට් වෙන්න යනවා. ඉතින් ඉගෙන ගන්න හැම වෙලාවම කොච්චර මිනිස්සු මහන්සි වෙනවද කියලා බැලුවා. ඉතින් ඔය මහන්සි වීමේ අන්තිමටම ඉගෙන ගන්න එකෙන් ඉගෙනගත්තු දේ අපි වක් හරි රස්සාවක් කරලා හරි තමන්ගේ ජීවන මාර්ගයට උදව්වක් වෙන මට්ටමෙන්ද ඇත්තටම ඉගෙන ගන්නේ. එහෙම නැත්නම් මම මේක දන්නවා කියන ලෝකයට පෙන්වීම සඳහාද ඉගෙන ගන්න කියලා බැලුවොත් දැන් සමහර වෙලාවට අපි කැම්පස් වල ඉගෙන ගත්ත දේවල් සමහර වෙලාවට රස්සාවක් කරන්න ගියාම එයින් 100ට ඉතාම අඩු ප්‍රමාණයක් විතරයි අපි පාවිච්චි කරන්නේ. ඉගෙන ගත්ත දේවලින් වැඩි හරියක් අපි ඇත්තටම නිකන් අර නමට ඉගෙනගෙන තියෙනවා. මෙහෙම තියරීස් ගොඩාක් දැනගෙන තියෙනවා. ඒනට ඒක පාවිච්චි කරන්න ගියාම ඉතා සුළු ප්‍රමාණයක් අපිට වුමනා වෙන්නේ. සමහර දේවල් කිසි වැඩක් නැති දේවල් ඉගෙනගෙන තියෙන්නේ. මේ ලෝකේ නැති දේවල් ඉගෙනගෙන තියෙන්නේ. එහෙම බැලුවම අන්තිමට මේ ඉගෙන ගන්න එකෙන් මහ වෙලා තියෙන්නේ අන්තිමට හයිලයිට් වීමක් විතරක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් හයිලයිට් වීම සඳහා අපි කොච්චර මහන්සි වෙලා තියෙනවද බැලුවත් නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන. අපි ඒ සඳහා මහන්සි වෙන වෙලා ඒ මහන්සි වෙන වෙලාව අපි තමන්ගේ ඇතුළ දිහා බලන්න පුළුවන් නම් අන්නේ කොච්චර තමන්ගේ දිහක් නේ බලන්නේ. අපි මේ ලෝකෙට පෙන්වන්නේ අපි එළිය පැත්තට හැරිලානේ. අපි හැමතිස්සෙම හයිලයිට් වෙනවා කියන්නේ මගේ තියෙන දෙයක් එළිය පැත්තට හැරෙන එකක් වෙන්නේ. එතකොට අනිත් අය මේ මං දිහා බලලා මේ මං මගේ රූපේ බලලා මං විදින හැටි බලලා මගේ සංඥා ගොඩ බලලා අනිත් අය මගේ දිහා මොන විදියට හිතනවාද කියලා එළිය පැත්තට තමයි මේ හැමතිස්සෙම හයිලයිට් වෙනකොට අපි හැරෙන්නේ. ඒ වෙනුවට මේ ඇතුල් පැත්තට හැරෙන්න පුළුවන් කමක් නැහැ නේ හයිලයිට් වීම හරහා. කලර්ෆුල් වෙන්න යනවා කියන්නේම අනිවාර්යයෙන්ම අපි එළිය පැත්තට හැරෙන එකමයි වෙන්නේ. කලර්ෆුල් වෙන්න බෑ තනියම ඉන්න කෙනෙකුට. කලර්ෆුල් වෙන්න බෑනේ, හයිලයිට් වෙන්න බෑනේ. අනිවාර්යයෙන්ම දෙන්නෙක් හරියට වැඩි ප්‍රමාණයක් ඉන්න ඕන මේ හයිලයිට් වීම සඳහා වර්ණවත් වීම සඳහා. ඉතින් එතකොටම අනිවාර්යයෙන්ම මේ තනියම තනි වෙලා ඇතුළ පැත්ත බලන එක කවදාවත් කරන්න හම්බ වෙන්නේ මෙහෙම පිරිසක් එක මේ විදිහට හයිලයිට් වෙන්න යන තරමටම. නොයිද අපි දැන් කතා කරා රූප ගැන හරහා හයිලයිට් වෙන හැටි, ඊළඟට වේදනා ගැන, සංඥා ගැන, ඊළඟට සංස්කාර ගැන හයිලයිට් වෙන හැටි බැලුවොත් ඒකත් තව විදිහට ගොඩාක් වෙලාවට සංස්කාර හරහා අපි හයිලයිට් වෙනවා. ඒ කොහොමද කියලා බැලුවොත් මේ අපි කරන දේවල් එක බැලුවහම කොච්චර අපි හයිලයිට් වෙනවද? මම මෙහෙම මෙච්චර දේවල් කරන්න පුළුවන් කෙනෙක්, මට මෙහෙම මේ වගේ දේවල් මං කරපු කෙනෙක් කියලා කොච්චර අපි ලොකුකම් කියනවද කියලා බැලුවොත් මිනිස්සු දෙන්නේ හම්බුනහම ගොඩාක් දේවල් කරන්න මේ හයිලයිට් වීම සඳහා නේද? ඇත්තට මේ කරන දේ අවශ්‍යතාවය සලකලාද කරන්නේ, ඒක ප්‍රයෝජනයක් තියෙනවද කියලා දැනගෙන, මේකින් මට හරි තව කෙනෙකුට හරි යහපතක් වෙනවාද කියලා දැනගෙනද මේ සිද්ධ කරන්නේ? එහෙම නැත්නම් එහෙම නැතුව ගිහිල්ලා මේක හයිලයිට් වෙන්න, මම පොරක් වෙන්න සඳහාද මේක කරන්න කියලා බැලුව? ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නේ පොරක් වීම සඳහා නේද? දැන් ඔබ සාමාන්‍ය එදිනදා ජීවිතයේ මිනිස්සු සලකලා බැලුවත් ගොඩක් දෙනෙක් කරන්නේ මේ වගේ හයිලයිට් වීම සඳහා. ඊට අමතරව දැන් ඊට අමතරව අපි බැලුවහම සමාජ සේවය කරන වගේ මිනිස්සු බැලුවත් සමන්ගේ වැඩේ විතරක් නෙවෙයි අනුන්ට සේවය කරන්න ගිහිල්ලා බැලුවත් ගොඩාක් දෙනෙක් මේ සමාජ සේවා කරන දේවල් එහෙම නැත්නම් අනුන්ගේ වැඩ කරන්න ගියම හයිලයිට් වීම සඳහා තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. ඒ තමන් කරන දේ හයිලයිට් වෙන්න බැරි වුණොත් ඒ අනුන්ට සේවය කරන්න යන මිනිස්සුන්ට වෙන දේවල් සමහරලාට හිතා ගන්න බැරි වෙනවා. ඒ අනුන්ට ලෝකෙට පෙන්වන්න තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඊළඟට බණ භාවනාවක් කරන්න ගියාම, පින්කමක් කරන්න ගියාම කොච්චර හයිලයිට් වෙන්න බලනවාද? අපේ පින්කම අනිත් අයට වඩා ලොකුවට කරන්න ඕන කියලා කොච්චර මහන්සි වෙනවද? දැන් මේ පහුගිය දවස්වල කටින පින්කම් එහෙම තියෙනවා, සද්දේ හැෙනවා. ඒ කටින පෙරහැරවල් යනකොට එහා ගමේකට වඩා ලොකුවට පෙරහැර පවත්වන්න ඕන, කටින පූජාව අපි මීට වඩා හොඳට කරන්න ඕන කියලා ඔන්න ඒ හරහා හරි හයිලයිට් වෙන්න යනවනේ. දැන් පිච්චමල් පූජාවක් තියෙනවා නම් මල් ලක්ෂයක් තියලා ඊළඟ දවසේ ලක්ෂ දෙකක් තියලා එකක් කරන්න තමයි ඊළඟ දවසේ මහන්සි වෙන්නේ. ඒ මොකටද මේ හයිලයිට් වෙන්න? වෙන මොකටවත් නෙවෙයිනේ. ඒ ඔය පින්කම් කරන්න ගියාම අනිවාර්යයෙන්ම අර ගොඩක් පිරිසක් එකතු වෙනවා නම් අනිවාර්යයෙන් මේ හයිලයිට් වීම සිද්ධ වෙනවා. එතකොට අර ලෝකයේ පවත්වන දේවල්ට අමතරව මේ ලෝකේ නැවැත්ම සඳහා යනවා කියලා මේ පින්කම පැත්ත බැලුවත් නැතෙන්දිත් මේ සංස්කාරයක් කරනකොට ගොඩාක් වෙලාවට හයිලයිට් වීමට සඳහා තමයි මහන්සි වෙන්නේ. දැන් අපි සාමාන්‍ය මිනිස්සු අරගෙන ගෙවල් දොරවල් හදාගෙන රස්සාවල් කරගෙන එදිනදා ජීවත් වෙන මිනිස්සු බැලුවත් එක පැත්තකින් එහෙම හයිලයිට් වෙනවා. ඊළාට ඊට අමතරව අනිත් පැත්තට යන මිනිස්සු බැලුවත් පින්කම් කරන්න ගත්තත් ඊළාට භාවනා මධ්‍යස්ථානවල ගිහිල්ලා එක එක ඕගනයිස් කරන්න ගත්තාම මගේ එකට තමයි ගොඩක් හොඳ කියලා ඔන්න තව පැත්තකින් තවත් විදියකින් අනුන්ට උදව් කරන්න ගිහිල්ලත් ඔන්න හයිලයිට් වෙන එක ගොඩක් මහන්සි වෙන අය ගොඩක් ඉන්නව නේද? එතකොට මේක නරක පැත්තට ගිහිල්ලා බැලුවත් හොඳ පැත්තට ගිහිල්ලා බැලුවත් ගොඩක් වෙලාවට හයිලයිට් වෙන්න තමයි මහන්සි වෙන්නේ. ඊළාට අපේ දැන් ලංකාව වගේ රටවල් බැලුවහම සමහරලාට දේශපාලනය කරන්න හැම ගොඩක් ට්‍රයි කරන්නෙත් මේම හයිලයිට් වෙන අයනේ. මොකක් හරි ලොකු අපරාධයක් කළා රටේ නම ගියපු කෙනෙකුට මේ ඊළඟ ඡන්දෙදී ජනාධිපති වෙන්න හොඳ සුදුසුකමක් එයාට. ඒ හයිලයිට් වීම හරහා එයාට පැත්තෙන් අන්න ඒ වගේ දේවල්ට සුදුසුකමක් ලැබෙනවා. ඉතින් ඒකත් එක පැත්තක හයිලයිට් වීම. ඔහොම තමයි මේ ලෝකයේ පවතින ලෝකයත් එක්ක බැලුවහම මේම හයිලයිට් වීම තව විදිහකින් මේ අවශ්‍ය දෙයක්. ඉතින් මේ ලෝකේ හයිලයිට් වීම අවශ්‍ය දෙයක් වෙන්නේ මේ ලෝකේ පැවැත්ම සඳහා. ඉතින් ලෝකේ නැවැත්ම සඳහා යන බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේදී වෙන්නේ මේ හයිලයිට් වීම ටික ටික අඩු කරන්න. මේ හයිලයිට් වෙන්න යෑමෙන් අපි කොච්චර ඒ සඳහා මහන්සි වෙනවද, ඒ හරහා මමත්වයක් කොච්චර ගොඩනැගෙනවද කියලා අපිට සලකලා බලන්න පුළුවන්. අන්නේ සලකලා බැලීම හරහාම හයිලයිට් වෙන එක කොච්චර හොඳයිද, ඒක ඒ සඳහා මහන්සි වෙනොත් කොච්චර මට ප්‍රයෝජනයක් වෙනවාද කියන එක තමන්ටම සලකලා බලන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපි අද මෙහෙම සාකච්ඡා කරේ රූපහරහා වේදනහරහා ඊළඟ සංඥාහරහා සංස්කාරහරහා වුණත් ඔන්න හයිලයිට් වෙන්න සඳහානේ අපි ගොඩක් දෙනෙක් මහන්සි වෙන්නේ. මේ මොන විදියට බැලුවත් පංචස්කන්ධය මේ විදියට වර්ග අපි කරන දේවල් අපේ තමන් කියන කෙනා මෙහෙම වර්ග පහකට වෙන් කළ බැලුවත් අන්තිමට මේ හැම එකේදීම මේ ආකාර පහේදීම අපි එක එක විදියට හයිලයිට් වෙන්න හදනවා. සංස්කාර හරහා තව විදිහට හයිලයිට් වෙන්න යන හැටි අපිට තේරුම් ගන්න පුළුවන් නේද? මේ මොකද්ද? මම මේ කලර්ෆුල් කෙනෙක්. මම වර්ණවත් කෙනෙක් වෙන්න යනවා. මම එයා ගොඩනගා ගන්න സമയ මේ හැම එකක්ම හරහාම ට්‍රයි කරන්නේ. මම එයාට තියෙන වටිනාකම මම කලර්ෆුල් වෙන්න යනවා කියන්නේම නෝ මම එයාට තියෙන වටිනාකම එන්න එන්න වැඩි වෙනවනේ. එතකොට මම එයා ලොකු වෙන මොකක්ද වෙන්නේ? මේ මමත්වයේ වැඩි වෙනවා. මම එයාට නැති කරන්න තියෙන හැකියාවට බාධාවක් ඒකෙන් වෙන්නේ නේද? මම අපි මේ නිවන් දකින්නවා කියන්නේ එහෙම නැත්තම් මේ මමයා තේරුම් අරගෙන මමයාගේ වටිනාකම නැති කරන්න යන ගමනක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර ඒ ගමනට සම්පූර්ණ අනිත් පැත්තේ වැඩක් තමයි මේ හයිලයිට් වීම එහෙම නැත්තම් වර්ණවත් වීම හරහා සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දස ධර්ම අතරින් පළවෙනි ධර්මයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පැවිද්දෙක් විසින් නිතරම සිහි කරන්න ඕන මම මේ වර්ණවත් වීමෙන් වෙන් වෙච්ච කෙනෙක් කියලා. වර්ණවත් වීමෙන් ඈත් වීම සඳහා තමයි මම මේ වැඩ කරන්නේ කියන එක නිතර සිහි කරන්න කියලා. ඒක විදිහට අපි රූප වේදනා සංඥා සංකාර බැලුවා. අන්න ඊළාට විඥානයත් එක්ක බැලුවා මොකද්ද මේ? විඥානය තමයි හැමතිස්සෙම මෙන්න මෙහෙම එකින් එක වෙන් කරලා පෙන්වලා දෙන්නේ. මම මෙහෙමයි, අනිත් අය මෙහෙමයි, මගෙන් අභ්‍යන්තර මෙහෙමයි, බාහිර රූපය මෙහෙමයි, මෙන්න මේක මේ විදියට එකක්, මෙන්න මෙහෙමයි, අනිත් එක මේ විදියයි, එකක් කියන්නේ එකක්, දෙකක් කියන්නේ මෙන්න මෙහෙම දෙකක් කියලා අන්න එක එක වෙන් කිරීම සිද්ධ කරන්නේ විඥානේ. එතන මෙහෙම වෙන් කරනවා කියන්නේ මොකද්ද මේ? එකක් හයිලයිට් කිරීමක්. එකක් හයිලයිට් කිරීමක්ම තමයි වෙන් කිරීම කියන එකේ තේරුම. මොකක් හරි දෙයකට වෙන් කරනවා, බවුන්ඩරියක් ගහනවා, ඒකේ ඒකයි අනිත් එකයි අතර වෙනසක් තියෙනවා කියලා වෙන් කිරීමක් සිද්ධ කරනකොටම එතකොට එක කොටසක් හයිලයිට් වීමක් සිද්ධ වෙනවා. නේද? විඥාණයෙන් කරන්න මේ හයිලයිට් වීමම තමයි. එකක් හයිලයිට් කළා, අන්න ඒකට වටිනාකමක් දීලා, අන්නේ වටිනාකම දීපු එකට තමන්ගේ කරගෙන එකක් මගේ කරගෙන අනික් කොටස අනුන්ගේ කරගෙන අන්න ඒ හරහා මේ විඥාණය පෝෂණය වීමක්ම තමයි කරන්නේ. එතකොට විඥාණය හැමතිස්සෙම කරන්නෙමත් මේ හයිලයිට් වීමක්ම තමයි. එතකොට විඥාණය පංචස්කන්ධයෙන් අනිත් කොටස් හරහා කොටස් අතර අපිට තේරුම් ගන්න පුළුවන්. රූප හරහා අපි හයිලයිට් වෙන්න උත්සාහ කරනවා, වේදනා හරහා හයිලයිට් වෙන්න උත්සාහ කරනවා, සංඥා හරහා අපි හයිලයිට් වෙන්න උත්සාහ කරනවා, ඊළඟට සංස්කාර හරහා හයිලයිට් වෙන්න උත්සාහ කරනවා. ඒ එක්කම විඥානයත් කරන්නේ මේකම තමයි. විඥානය නිතරම කරන්නේ දෙකකට වෙන් කළා, ඒ දෙක අතර වෙනසක් පෙන්නලා මෙන්න මේක එකක් මේක තව එකක් කියලා වෙන් කිරීම. එතකොට ඒ විඥානය කරන්නේ අනිවාර්යයෙන්ම හයිලයිට් කිරීම. ඒක විශේෂයෙන්ම කියන්න දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම එයා කරන්නේම හයිලයිට් වීම. එතකොට මේ පංචස්කන්ධය බැලුවාම හැමතිස්සෙම සිද්ධ වෙන්නේ මේම මොකක් හරි එකක් වෙන් කළා අඳුරගෙන අන්නේ වෙන් කරගත්තු එකට වටිනාකමක් දෙන එක. ඉතින් ඔන්නම වටිනාකමක් දෙන එකෙන් වෙන්නේ කෙලවරක් නැතුව මමයා පෝෂණය වීමක් මිසක්ක එහෙම නැත්තම් මේ මමයාට තියෙන මමයා කවුද කියලා තේරුම් ගන්න තියෙන හැකියාව අඩු කිරීමක් නේද මේකද සිද්ධ වෙන්නේ. ඔන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන මෙහෙම හයිලයිට් වෙන්න යන එක එහෙම නැත්තම් වර්ණවත් වෙන්න යන එක අඩු කරලා ඒකෙන් වෙන් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ පැවිද්දන්ට ආරාධනාවක් කරනවා. එහෙම නැත්නම් පැවිද්දන්ට මෙම අවවාදයක් දෙනවා. මුලේ ඉඳලම මම හයිලයිට් නොවන කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. ඉතින් අපි මේක දැන් ගිහියෝ එහෙම නැත්නම් අපි මේ ප්‍රතිපදාවක් කරන පිරිසක් එක්ක බැලුවහමත් මෙහෙම අපිට තේරුම් ගත්තාම ඒ වගේම අපි මෙච්චර වෙලා කතා කරේ සාමාන්‍ය ජීවිතයේ ගත කරන මිනිස්සු මෙහෙම හයිලයිට් වෙන හැටිනේ. ඉතින් අපි මේක සඳහා බුදුරජාණන් වහන්සේ මේ පැවිද්දන්ට විතරක් කොහොමද මේකෙන් වෙන් වෙන්න උත්සාහ කරන අයට අවවාද දීලා තියෙන හැටි බැලුවත් අනේ කෙනෙක් පැවිදි වෙන්න මුලින්ම එනකොටම පැවිදි වෙන්න ඉස්සෙල්ලාම කරන පණ්ඩු පලාස කෙනෙක් විදියට දුඹුරු පාට එහෙම නැත්නම් ගුරුවන්දලා යා දසසිල් දසසීලයක පිහිටවලා අනේ යා පැවිදි කරන්න ඉස්සෙල්ලා යා එක මට්ටමකට ගෙනල්ලා තියා ගන්නවා. එකපාරටම ගෙදරින් ඇවිල්ලා පාට පාට ඇඳන් ආපු කෙනෙක් එකපාරට මේ පැවිදි කරන්නේ නැහැ. පැවිදි වෙන්න ඉස්සෙල්ලා යා ගුරු අන්දවල දසසීලයක පිහිටවලා යා යම් කිසි මට්ටමක තියලා තියෙනවා. නැතර පණ්ඩු පලාස කරනවා කියන්නේම යාර පාට පාට ඇඳන් හිටපු කෙනාට කෙලින්ම ගුරු අන්දර පණ්ඩු පාට අන්දවන දුඹුරු පාට අන්දවන. අනේ එදා ඉඳලා යා අර පාට ඇඳුම හරහා හයිලයිට් වීමෙන් වැළැක්වීමක් තමයි එතනින් සිද්ධ කරන්නේ. ඉතින් මෙහෙම මුලින්ම ආවහමත් කෙනෙකුට පැවිදි වෙන්න ඉස්සෙල්ලාම මුලින්ම කරන්නේ ඔන්නම ඇඳුම හරහා හයිලයිට් වීම නවත්තන එක. දැන් ඇඳුම හරහා හයිලයිට් වීම ගැන කතා කරද්දී පොඩි දෙයක් කිව්වත් හොඳයි කියලා හිතනවා. දැන් ගොඩක් වෙලාවට පින්කම් කරන තැන්වලට ගිහිල්ලා බැලුවාම විශේෂයෙන්ම කාන්තා පක්ෂයෙන් බැලුවම සුදු ඇඳුම් ඇඳන් ඉන්නවා කියලා එක සාමාන්‍ය අපේ සම්ප්‍රදායක් විදිහට සැලකනවානේ. ගොඩක් වෙලාවට ওই දාන දෙන්න එන කට්ටියම බැලුවාම සුදු ඇඳුම කියන එකට අර නීතියක් වගේ දාලා තියෙන නිසා සුදු කියන එක ඇතුළේදී කොච්චර හයිලයිට් වෙන්න උත්සාහ කරනවද කියලා බැලුවොත් සමහර විට මේ සුදු ඇඳුම සුදු රෙද්ද තමයි ඒක හිල් විදලා එහෙම නැත්නම් තට්ටු තට්ටු අල්ලලා පටි අල්ලලා එහෙම නැත්නම් කෑලි කෑලි එල්ලෙන්න දාලා තව මොන මොන හරි රේන්ද ගොතලා මොන මොන හරි කරලා සුදු කියන එක සීමාව ඇතුළේ ඉඳගෙන කොච්චර ඒක ඇතුළේ එක එක වේරියේෂන් කරන්න ගිහිල්ලා ඒ හයිලයිට් වෙන්න බලනවද කියලා බැලුවොත් කොච්චර මේ මහන්සි වෙනවද හයිලයිට් වෙන්න. මේ සුදු පාට කියන එක සීමාව දාපු නිසා ඒක ඇතුළේ ඉඳගෙන ඒ සුදු සීමාව ඇතුළේ කොච්චර දේවල් කරන්න මහන්සි වෙනවද හයිලයිට් වෙන්න. ඒ අර සීමාවක් නොති තියෙද්දි මෙච්චර මහන්සි වෙනවා නම් ඒ සීමාව ඇතුලේ දඟලන්න මෙච්චර මහන්සි වෙනවා නම් සීමාවක් නැති වුණත් හයිලයිට් වෙන කොච්චර දේවල් කරයිද. අර සීමාවක් පනවලා තියෙන සුදු ඇඳුමක් ඇඳන්ගෙන කියලා ඒ සීමාව ඇතුළේද කොච්චර මහන්සි වෙනවද. සමහර වෙලාවට උතුරු සළු එහෙම දාගෙන එනවා ඒවයි අර කොංගොල එල්ලෙන් එක එකව දාලා නූල් ගැට ගහලා එක එකව කරගෙන නිකම්ම නිකම් උතුරු සළුවක් කියන්නේ මේ හරහට දාන සුදු රෙදි කෑල්ලක්. ඒක හරහත් හයිලයිට් වෙන්න ගන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල් විකාර කරන්නේ නැතුව පැවිදි වෙන්න ආපු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ සුදු ඇඳුමත් අතහැරලා දාලා මේ දුඹුරු පාට ඇඳුම. දුඹුරු පාට ඇඳුම කියන්නේ මේ හයිලයිට් වෙන්නේ නැති පාට. දැන් මදුරුව එහෙම ඒ වගේ සත්තුන්ගෙනුත් ගැලවෙන්න දුඹුරු පාට කියන ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම කැලේකනේ ගොඩක් වෙලාවට මේ පැවිද්ද කියන එක සතා ඉන්නේ කැලේකනේ. දැන් ටවුන් වල නැති වුණාට ගොඩක් වෙලාවට පැවිද්දට සුදුසු වෙන්නේ තමන්ගේ වැඩේ කරන් ගොඩාක්ම සුදුසුකම් වෙන්නේ මේ කැලේක ඉන්න එක. ඔහොම ඉන්නකොට වෙන වටපිට ඉන්න අර නපුරු සත්තුන්ගෙන් එහෙම ගැලවිලා ඉන්න මේ අවපාටක් හයිලයිට් වෙන්නේ නැති කලර්ෆුල් නැති පාටක් ගොඩාක් වැදගත් වෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ පඬු පාට කියන එක පැවිද්දන්ට අනුදැන වදාලා තියෙනවා. එතකොට මේ පැවිදි වෙනකොටම පැවිදි වෙන ඉස්සෙල්ලාම පඬු පාට අඳවන ඊළඟට පැවිදි වෙනකොටත් දුඹුරු පාට තමයි ජීවිත කාලයේදීම අඳින්න දෙන්නේ. ඊළඟට මේ සිවුරු එහෙම සලකලා බැලුවත් ගොඩාක් සිල්පද තියෙනවා. තමන්ට ඕන ඕන විදිහට මෙහෙම සිවුරු පාට ඕන විදිහට තියාගන්නත් බෑ. ඊළඟට අවශ්‍යතාවය මත විතරක් මේ සිවුරු පාවිච්චි කරන්න ඕන. ඒ වගේම සිවුරු වලට විතරක් නෙවෙයි ඕනම දෙයක් මොන දෙයක් පාවිච්චි කරත් මේ ප්‍රයෝජනේ සලස්සලා අවශ්‍යතාවය සලකලා මේ ප්‍රයෝජනයට තමයි මේවා සිද්ධ කරන්න ඕනේ. එහෙම නැතුව මේ හයිලයිට් වීම සඳහා මට මෙහෙම පුළුවන් හැකියාවක් තියෙන පැවිද්දෙක් මම තමයි මෙහෙම ලොක්කෙක් කියලා පෙන්නන්න දේවල් පාවිච්චි කිරීමක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඉතින් දැන් කාලේ බැලුවම ඊට වඩා සම්පූර්ණ වෙනස් අදහස් තමයි ඉදිරිපත් වෙන්නේ. දැන් පැවිද්දන් අතරේ වුණත් දහස් කඩ සිවුරු තියෙනවා, සහස් කඩ එහෙම එක එක දේවල් තියෙනවානේ. ඉතින් ඒ හරහාත් බලන්නේ මොකක්ද මේ? මම හයිලයිට් වෙන්න මට මෙහෙම එකක් තියෙනවා කියලා හයිලයිට් වෙන්නනේ. ඊළඟ ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා වගේ වුණාම කොච්චර හයිලයිට් වෙන්න ගිහිල්ලා අන්තිමට තමන්ගේ පැවිද්දත් නැතුව ඊළඟට තමන්ගේ සමහර ජීවිතයක් නැති වෙන්න පුළුවන්. මොකටද මේ හයිලයිට් වෙන්න ගිහිල්ලා අවසානයේ සිද්ධ වෙන්නේ ওই වගේ දේවල්. පැවිදි වෙනකොට අපි කියන්නේ මොකද්ද? සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලානේ. මේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා කියලා පැවිදි වෙලා අන්තිමට හයිලයිට් වෙන්න ගියහම මොකද්ද වෙන්නේ? තමන්ගේ පැවිද්දක් නැති වෙලා නිවනක් නැති වෙලා සමහරට ජීවිතයක් නැති වෙන මට්ටමට හයිලයිට් වෙන්න යන ගොඩාක් දෙනකොට ඕක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක මේ නිවන් මාර්ගයේ යන අයටත් මෙහෙමනම් සාමාන්‍ය ජීවිතයේ එක එක විදිහට හයිලයිට් වෙන්න යන ප්‍රසිද්ධ චරිත බැලුවහම ගොඩාක් ප්‍රසිද්ධ චරිතවලට අවසාන ජීවිතයේ අවසාන කාලය බැලුවහම මොකක්ද වෙලා තියෙන්නේ? ගොඩාක් දුක්ඛිත විදිහට මේගොල්ලෝ ජීවත් වෙන්නේ. එළියට පෙන්වන්න පුළුවන් හරි සතුටෙන් ඉන්නවා කියලා. ඒ වුණාට ඇත්තටම ඇතුළෙන් බැලුවහම වයසට යනකොට එලාට තනි වෙනකොට අර මුලින් තිබුණ හයිලයිට් ටීම් නැති වෙනකොට ඒව නැත්තට නැති වෙගෙන යනකොට කොච්චර ඒගොල්ලෝ කොච්චර දුකකින්ද ජීවත් වෙන්නේ. ඉතින් බැලුවහම මොකටද මේ හයිලයිට් වීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා බැලුවහම හයිලයිට් වෙන්න මහන්සි වෙන තරමටම ඒකින් වෙන ප්‍රයෝජනයක් නැහැ. ඒකින් වෙන්නේ අපිට තව තවත් මේක දරතයක් පරිලාහයක්ම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේක බැලුවහම මෙහෙම සතිමත් වෙන කෙනෙකුත් එක්ක සලකලා බැලුවහම අපිට පුළුවන් අපි සාමාන්‍ය අපි ජීවිතේ පුරුද්ද තියෙන්නේ මොකක් හරි හයිලයිට් වෙන්න සඳහා තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. මොකක් හරි විදියකින් හයිලයිට් වෙන්න අපි ට්‍රයි කරනවා. ඒත් ওই කරන වැඩේ අපි බැලුවොත් මේ සතිමත් වෙලා මේක කරන්න බැලුවොත් සතියෙම හයිලයිට් වෙන්න බැලුවොත් එතකොට අපිට තේරෙනවා මං හයිලයිට් වෙන්න ගිහිල්ලා මේ වෙලාවේ කොච්චර මගේ හිත ඇතුලේ කොච්චර ආසාවක් ඇති වුණාද. මං කියන දේ හරි එහෙම නැත්නම් මම කරන දේ ගැන වෙන කෙනෙක් දකි වෙන කෙනෙක් මේක බලලා සතුටුයි මට හොඳයි කියයි කියලා ඔන්න එහෙම අදහස ඇතුව කරන්න ගිහිල්ලා එහෙම කරනකොට අනිත් අය දකිද අනිත් අය බලයිද කියන එක අපි කොහොමද හොරෙන් බලන හැටි යන්නේ වදිහා සතියෙන් බැලුවොත් ඔන්න ඒ සඳහා මම කොච්චර මහන්සි වෙනවද ඒ මහන්සිය හැටියට මට ප්‍රතිඵල ලැබෙනවාද කියලා ඔන්න සතියෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි හයිලයිට් වෙන යනවනම් හයිලයිට් වෙන අතරේදීම අපිට බලන්න පුළුවන් අනිත් පැත්තට හැරිලා ලෝකයට හයිලයිට් වෙන නෙවෙයි මට ඇතුල් පැත්තේ මම මේ සඳහා මම කොච්චර මහන්සි වෙනවද ඒ වගේම මම මෙහෙම මහන්සි වෙන යන වෙලාවේදී අනිත් අය ලෝක නොසලකා හැරියොත් ඒ අය නොදැක්කොත් මං හයිලයිට් වෙන මං මේ මහන්සි වෙන තරමටම මට ප්‍රතිඵලයක් නොලැබුණොත් ඒ වෙලාවේ මගේ හිත ඇතුලේ මොනවාගේ හැඟීමක්ද ඇති වෙන්නේ මම කොච්චර මහන්සියලා ගොඩාක් ලස්සනට ගොඩාක් හොඳට දෙයක් කළා අන්තිමට කවුරුවත් එක ගණන් ගන්න නැති වුණාම අන්න ඒ වගේ අවස්ථාවේදී මගේ හිත ඇතුලේ කොහොමද මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා වුණ අපිට සිහියෙන් බලන්න පුළුවන්. එතකොට අර හයිලයිට් වෙන එකම අපිට පුළුවන් අනිත් පැත්තට හරව ගන්න. ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ මෙහෙම රූප හරහා වේදනා සංඥා සංකාර හරහා හයිලයිට් වෙන්න හදනකොටම ඒ හයිලයිට් වෙන අවස්ථාවේදීම අපිට ඔන් ද ස්පොට් බලා ගන්න පුළුවන් මේ හයිලයිට් වෙන්න යන වෙලාවේදී මට මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේම අපි ඇඟ ලස්සන කරගන්න හදනවනම් රූපය ලස්සන කරගන්න හදනවනම් වෙලාවේදීත් අපිට බලන්න පුළුවන් සිහියෙන් බලන්න පුළුවන් මේක කරන්න යනකොට කොහොමද මගේ මම මේ සඳහා කොච්චර මහන්සි වෙනවද ඒ වගේම මේ මහන්සියට සාපේක්ෂව මට ලැබෙන ප්‍රතිඵලය මොන වගේද කියලා අපිට ඒ වෙලේම සලකලා බලන්න පුළුවන්. අන්න එහෙම බලද්දී අපිට පුළුවන් තේරුම් ගන්න පුළුවන් Tamanṭamai තේරුම් ගන්න පුළුවන් මේ හයිලයිට් වෙන්නේ අනේකින් ප්‍රයෝජනක් සිද්ධ වෙනවාද කියලා. නැතු මේ බුදුරජාණන් වහන්සේ මේ දස ධර්ම සූත්‍රයේදී දේශනා කරපාලියටම මෙහෙම බණක් අහවපු පාලියටම එකපාරට හයිලයිට් වෙන එක හොඳ නැහැ කියලා එකපාරට ඒක අර gediya pitin gilinna වමනාවක් නැහැ. මේ සතිමත්දව පුරුදු කරන කෙනෙක් විදියට අපිට පුළුවන් මේ වෙනදා හයිලයිට් වෙන්න මම මහන්සි වෙන තරමටම දැනුත් ඒ දේම කරනවා. හැබැයි කරන්නේ සතියෙන් සිහියෙන් කරනවා. මං හයිලයිට් වෙන්න මෙහෙම මහන්සි වෙන දේවල් කරනවා. ඒ කරන අතරෙදි කරද්දි කොච්චර මට ඒකත් එක්ක දරතයක් පරිලාහයක් ඇති වෙනවද ඊළඟට මං හයිලයිට් වෙන්න මහන්සි වෙනකොටම ඒ දේ ඒ විදිහට ඒකට ප්‍රතිඵලයක් නොලැබුණා. ඒ හරහා මට ප්‍රතිඵලයක් නොලැබීම හරහා මගේ හිත ඇතුලේ කොච්චර දුකක් වේදනාවක් ඇතිවෙනවද කියලා ඔන්න ඔය විදිහට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක තමන්ගේම ධර්මයක් වෙනවා. කවුරුවත් කියපු පළියට නෙමෙයි මේ හයිලයිට් වෙන්නේ යන එක හොඳයිද නරකයිද කියලා. එතකොට තමන්ටම තීරණය කරගන්න පුළුවන්. දැන් ওই විදිහට අපිට බලන්න පුළුවන් මේ හයිලයිට් වීම අපි කලින් කරපු එකම කරගෙන යනවා. ඒ වුණාට අපිට සතිමත් බව හරහා කරන්න පුළුවන්. අන්න ඊළඟට අපි බැලුවා මේ අපි කරන භාවනාවත් එක්ක මේක සලකලා බැලුවොත් අන්න ඉස්සෙල්ලාම කෙනෙක්ම සතිමත් වෙන්න කෙනෙක් ආපු ගමන් මොකද්ද කියන්නේ හුස්ම දිහා බලන්න. එහෙම නැත්නම් ඇවිදිනකොට යටිපතුලේ වෙන දේ දිහා බලන්න කියලානේ. දැන් හුස්ම දිහා බලනවා කියන්නේ මොකක්ද මේ? එකක් වෙන් කළා අඳුර ගන්න එක නේද? හුස්ම ආශ්වාසය වෙන් කළා අඳුර ගන්න, ප්‍රශ්වාසය වෙන් කළා අඳුර ගන්න, ආශ්වාසය ප්‍රශ්වාසය අතර වෙනස වෙන් කළා අඳුර ගන්න කියන එකට මොකද්ද මේකෙදි වෙලා තියෙන්නේ? මේ හයිලයිට් කිරීමක් නේද එතෙන්දිත් වෙලා තියෙන්නේ? ආශ්වාසය කියන්නේ මෙන්න මේකයි, ප්‍රශ්වාසය කියන්නේ මේකයි, මේකේ මුලක් තියෙන මෙන්න මේ විදිහට මැදක් තියෙනවා, මෙන්න මේ විදිහට කෙළවරක් තියෙනවා කියලා මෙන්න මෙහෙම මේ හුස්ම දිහාම හුස්ම හයිලයිට් කිරීමක් නේ මෙතන වෙන් වෙලා තියෙන්නේ. මේ එහෙම හයිලයිට් කරන්නේ ඇයි කියලා බැලුවොත් දැන් අපි ලෝකයේ මෙච්චර කාල සතිමත් බව පුරුදු වෙන්න ඉස්සෙල්ලා අපි කළා තියෙන මේ ලෝකයත් එක්ක අපි හයිලයිට් වෙන්නනේ. මගේ ගැන අනිත් අයට පෙන්නලා දෙන්න. මම මේ වගේ පොරක් මෙන්න මෙහෙම මට දේවල් කරන්න පුළුවන්, මෙහෙම ලස්සන ඇඟක් මෙහෙම දේවල් තියෙනවා, මෙහෙම දේවල් මට මේ විදියට වේදනාව විඳිනවා, මම මේ විදියට දේවල් කරන්න පුළුවන්, මේ වගේ දැනුමක් තියෙනවා කියලා ඔන්න ලෝකයට මම හයිලයිට් වෙන්න යන එකනේ මෙච්චර කල් අපි පුරුදු කරේ. අනේ ලෝකයට හයිලයිට් වෙන්න යන එක නවත්තලා දාලා අපි ඇතුල් පැත්තේ දෙයක් හයිලයිට් කරගන්නවා. අනේ ඒ සඳහා තමයි මේ අල්ලගන්නේ හුස්ම හරි එහෙම නැත්නම් යටිපතුල දැනීම හරි මොකක් හරි එකක් අපි ඇතු වෙන ඒක කෙලින්ම එකපාරටම ලෝකෙට හයිලයිට් වෙන එක න එපා කියන්නේ නැතුව ඒ වෙනුවට විකල්පයක් දෙනවා. මේ ඇතුල් පැත්ත එකක් බලන්න, ඇතුල් පැත්ත දෙයක් හයිලයිට් කරන්න, ඒ වෙනුවට පිට හයිලයිට් කරන්න, පිටට ලෝකෙට හයිලයිට් කරන්න යන වෙනුවට තමන්ගේ ඇතුල් දෙයක් හයිලයිට් කරන්න යන්න. ඇතුලේ දෙයක් හයිලයිට් කරන්නත් ඒකට මොකක් හරි දෙයක් කරන්න වෙනව නේද? දැන් ලෝකයට පෙන්වන්න ගිහිල්ලා ගිහිල්ලා ඒ වෙනුවෙන් මහන්සි වෙනව වෙනුවට මේ ඇතුල් පැත්ත එකක් හයිලයිට් කරන්න යනකොට ඒ වෙනුවෙන් තව දෙයක් කරන්න යනවා. අර වේගයෙන් යන වාහනේ එකපාරට නවත්තලා අනිත් පැත්තට හරවන වෙනුවට පොඩ්ඩක් ඒ පාර පොඩ්ඩක් වෙන පැත්තකට හරවන වෙන පැත්තකට හරවලා මේ ඇතුල් පැත්තේ තියෙන දෙයක් එහෙම නැත්නම් හුස්ම එහෙම නැත්නම් යටිපතුල දැනීම කියලා මෙන්න ඇතුල් පැත්තේ තමන්ටම තියෙන ඇතුළෙම දෙයක් හයිලයිට් කරගන්නවා. ඒ විදිහට ඇතුල් පැත්තේ දෙයක් හයිලයිට් කරගත්තට පස්සේ අර අරයා ලෝකයේ තියෙන දේවල් එක්ක නෙවෙයි දඟලන්න යන්නේ. මෙච්චර කල් ලෝකයේ තියෙන ඒවත් එක හයිලයිට් වෙන්න ගියපු කෙනා ඒ වෙනුවට තමන්ගේ ඇතුලේ තියෙන එකක් හයිලයිට් කරගන්න. ඒකත් ඇත්තටම මේ මහා ලොකු වැඩක් ඇති දෙයක්වත් නෙවෙයි. තමන්ගේ ඇතුලේ තියෙන දේවල් අතරෙන් බැලුවත් හුස්ම කියන එක මහා වැඩක් ඇති දෙයක්වත් නෙවෙයිනේ. ඉපදුන දවසේ ඉඳලම හුස්ම ගන්නවා. ඊළඟට ඇවිදින්න පුළුවන් උන දවසේ ඉඳලම මේ ඇවිදිනවා. යටිපතුලේ මේ දේවල් දැනෙනවා එදා ඉඳලම. එහෙම නැත්නම් වෙන හයකට හුස්ම කියන එක එදා ඉඳලම දැනිලා තියෙනවා. ඒ දැනිලා තියලා එදා ඉඳලම තිබුණ නිකන් තිබුණ දෙයක් ලොකුවට හයිලයිට් කළා. අන්න අර හිතට වැඩක් දෙනව මේ අර ලෝකයට පස්සේ දුවන එක වෙනුවට හිතට වැඩක් දෙන වෙන දෙයක් හයිලයිට් කරගන්න. අන්න ඒ හයිලයිට් කිරීමට මේ විදිහට අරමුණක් දෙන්නේ අන්න ඒ විදිහට ලෝකයේ හරහා දුවන එක ලෝකයේ පස්සේ දුවන එක නවත්තලා මේ තමන්ගේ ඇතුලේ තියෙන එකක් හයිලයිට් කරගන්න තමයි මෙහෙම අරමුණක් දෙන්නේ. ඒත් ඔය විදිහට මෙහෙම හුස්ම දිහා හරි යටිපතුල දිහා හරි බලන් ඉන්නකොට දැන් ඕකෙත් ඇත්ත මහා ලොකුවට හයිලයිට් කරගත්තට ඕකෙත් ඇති දෙයක් නෑ බව තමන්ටම තේරෙනවා. දැන් මුලදී හොඳටම පේනවා වමයි දකුණයි අතර වෙනසක් තියෙනවා. වම මෙන්න මේ විදියයි, දකුණ මෙන්න මෙහෙම විදියයි. ඊළාට වම තියෙනකොට මේ විදියට වෙනස්කම් සිද්ධ වෙනවා, දකුණ තියෙනකොට මෙහෙම වෙනස්කම් සිද්ධ වෙනවා. ඊළාට කාලයත් එක්ක මෙහෙම වෙනස් වෙනවා. ওই විදියට ඒ වගේම ඊළාට හුස්ම දිහා බලන් හිටියත් ආශ්වාසය මෙන්න මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි ආශ්වාසයයි ප්‍රශ්වාසයයි අතර මෙන්න මේ විදිහට ලොකු වෙනසක් තියෙනවා. ඊළාට පළවෙනි ආශ්වාසයට වඩා දෙවෙනි ආශ්වාසයේ මෙහෙම වෙනසක් තියෙනවා. තුන්වෙනි එකට යනකොට ඊටත් වඩා වෙනස්. ඔන්නෝම මේක අතර එකින් එක හයිලයිට් වීමක් නේ මුලින්ම අපි දකින්න. අන්නේ දැකපු හයිලයිට් වීම කාලයක් එක්ක යනකොට ඕකේ වෙනසක් නැති වෙනවා. එතකොට ඊළාට ඕකේ මේ ආශ්වාසයයි ප්‍රශ්වාසයයි අතරෙත් වෙනසක් දකින්න දෙයක් නැහැ. වමයි දකුණයි අතරෙත් හයිලයිට් කළා මහා ලොකුවට ගන්න තරම් දෙයක් නැති බවට Tamanටම තේරෙන්නේ. මේක වෙන කෙනෙක් කියපු නිසා නෙවෙයි. දැන් ඉතින්සෙල්ලා මේ ලෝකයට හයිලයිට් වෙන්න ගියපු එකේනා ඔන්න ඇතුල් පැත්ත එකක් හයිලයිට් කරගත්තා. ඊළාට මේ ඇතුල් පැත්ත එක හයිලයිට් කරගත්තු කෙනාට ඒක දිහාම බලාගෙන ඉන්නකොට කාලයක් තිස්සේ තමන්ටම තේරෙන යනවා මේක ඇතුල් පැත්තේ මම හයිලයිට් කරන්න මෙහෙම මහා ලොකුවට මහන්සියෙන් බලන් හිටියට ඔක්කොම වැඩ නවත්තලා මේ ඇතුල් පැත්තේ දිහා බලන් හිටියට මේක ඇතුල් පැත්තෙත් මෙහෙම හයිලයිට් වෙන්න තරම් දෙයක් නැහැ කියලා ඔන්න තමන්ටමයි තේරුම් ගන්නෙ. එහෙම තමන්ටම තේරුම් ගියාට පස්සේ මෙහෙම ඇතුල් පැත්ත දෙයක් හයිලයිට් වෙන්න තරම් දෙයක් නැහැ කියලා අන්න තමන්ගේම අවබෝධයක් බවට පත් වුණාට පස්සේ ඔන්න ඒ ලැබිච්ච දැනුම පුළුවන් අනිත් ලෝකේ තියෙන අනිත් හැම දෙයකටම වතුරවන්න. එතකොට උස්ම දිහා හරිය යටිපතුල දැනීම දිහා හරිය අපි තේරුම් අරගෙන මුලින් එකක් අරගෙන ඒක හයිලයිට් කරගෙන ඒක හරහා ගත්ත අවබෝධය අපිට පුළුවන් ඊළඟ එදිනදා ජීවිතයේදීත් දේවල් දකිනකොට දෙයක් කරනකොට තව පිට කෙනෙකුත් එක්ක ගනුදෙනු කරද්දි එතකොට මේ හයිලයිට් වෙන්න ගියාට මේක ඇති දෙයක් නැහැ කියන එක තමන්ටමයි තේරෙන්නේ. එතකොට වෙන කෙනෙකුට උදව්වක් කරන්න ගියත් තව පොදු වැඩක් කරන්න ගියත් ඒ වෙලාවේ අවශ්‍යතාවය සලකලා මේ වෙලාවේ වැඩක් තියෙන නිසා කරනවා. එතනින් කරලා එතනින් ඉවරයි. ලබන සතියෙත් මං ගෙන්නම් මගේ කාඩ් එක තියාගන්න මේ ඌමනාවක් තියෙනොත් මට කෝල් එකක් දෙන්න මමම කරලා දෙන්නම් කියලා එහෙම කිසිම බැඳීමක් නැහැ. අද මේ වෙලාවේ අවශ්‍යතාවය දැනුණා මෙතනින් කරා එතනින් හෙට කිසිම ආයෙත් දැක්කට කතා කරන්නෙත් නැහැ. එහෙම බැඳීමක් නැතුව වැඩක් කරන්න පුළුවන් මෙහෙම හයිලයිට් වෙන්නේ නැති කෙනෙකුට. එහෙම නැතුව පින්කම් කරන්න කියලා හරි එහෙම නැත්නම් ලෝකෙට සේවය කරන්න යන ගොඩාක් දෙනෙක් වෙන්නේ තමන්ගේ හයිලයිට් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ කරන දේවල් හරහා. එහෙම එහෙම කරන්න ගියාම අන්තිමට මේ හයිලයිට් වෙන එක බලාපොරොත්තු වෙලා ඒක නැති වුණාම තමන්ට දැනෙන්නේ කොච්චර දුකක් වේදනාවක් දැනෙනවද කියලා ඔන්න තමන්ටම තේරුම් ගන්න පුළුවන්. ඔන්න විදිහට අපිට පුළුවන් මේ හයිලයිට් වෙන්න යන එක අපි මුලින්ම සැලකලා බැලුවා. මේක අපි කොයි කොයි විදිහටද මෙහෙම හයිලයිට් වෙන්න යන්නේ කියලා සැලකලා බැලුවා. ඊළාට ඒ වගේම මෙහෙම හයිලයිට් වෙන්න ගියහම ඒක හරහා කොච්චර දරතයක් පරිලාහයක් ලැබෙනවද කියලා සැලකලා බැලුවා. ඒ වගේම මෙහෙම සතිමත්ව මේ හයිලයිට් වෙන්න යන්න ගියහම තමන්ගේ මේ පුරුදු කරපු සතිමත් භාවයත් එක්ක මෙහෙම සලකලා බැලුවහම ඒ හයිලයිට් වෙන්නේ යනකොටම අපිට තේරුම් ගන්න පුළුවන් මගේ ඔන්න හිත ඇතුලේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවාද කියලා. ඔන්න ඒ එහෙමත් සලකලා බැලලා අපි මේ කරන භාවනාවත් එක්ක මේක කොහොමද ගැලපෙන්නේ කියලා බැලුවහම අපි මේ සිතුවිලි මට්ටමටම මේක ඇතුළට බහලා බලන්න පුළුවන්. මේ අපි සිතුවිලි මට්ටමේදීම හයිලයිට් වෙන්න යන එකෙන් ඇති ප්‍රයෝජනයක් සිද්ධ වෙනවාද, මේ භෞතික විදියට අපේ ලෝකයේ සිල්පද වලට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළියට මේක පිළිගන්නව වෙනුවට අපි කරගෙන යන මේ ප්‍රතිපදාවත් එක්ක එකට සලකලා බැලුවාම මේ සතිමත් වීමත් එක්ක එකට සලකලා බැලුවාම ඒකෙදිත් කරන්නේ මේ ලෝකයත් එක්ක හයිලයිට් වෙන්න යන එක වෙනුවට තමන්ගේ අතුල් පැත්ත එකක් වෙන් කළා ඒක හයිලයිට් කරගෙන ඒකට ලොකු වටිනාකමක් දීලා ඊට පස්සේ ඒ වටිනාකමක් දීපු එකේ යථා ස්වභාවය අනුංග එකක් විදිහට බලන් ඉන්න එක. බලන් ඉන්න බලන් ඉන්න අන්න ඒකෙත් මේ හයිලයිට් කරන්න තරම් ලොකු වටිනාකමක් දෙන්න තරම් දෙයක් ඒකෙත් නැති බව තමන්ටම තේරුම් යනවා. අන්නේ ලැබිච්ච අවබෝධය හරහා ඒ අවබෝධය ලෝකයට අනිත් පැත්තට ආයෙත් පතරවනකොටම මේ ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මෙහෙම හයිලයිට් වෙන්නේ නැතුව. ඉතින් හයිලයිට් වෙනවා කියන්නේ මොකක්ද වෙන්නේ? මේ මමයා ලොකු කරන එකනේ. මමයා පෝෂණය වීමක්ම තමයි හයිලයිට් වීමේදී වෙන්නේ. මේ මමනේ හයිලයිට් වෙන්නේ. මම අරයට වඩා ලොකුයි මම මෙහෙම කියලා මම මෙහෙම පොරක් වෙන එක තමයි හයිලයිට් වීමේ හරහාදීම වෙන්නේ. ඒකෙදි වෙන්නේ මොකද්ද? මේ සක්කාය දිට්ඨි වර්ධනය වීමක් තමයි වෙන්නේ. මම මෙයා පවත්ගෙන යන එක හොඳයි කියන එක තමයි හයිලයිට් වීම හරහාදී සිද්ධ වෙන්නේ. ඉතින් හයිලයිට් වීම යන එක නවත්තන්න නම් එහෙම නැත්නම් මේක මම මෙයා පවත්න එක නවත්තලා මේ මමයාගෙන් ගැලවීම සඳහා නම් අනිවාර්යයෙන් මේ හයිලයිට් වෙන එක ඇති ප්‍රයෝජනයක් තියෙනවාද කියලා තමන්ම තේරුම් අරගෙන ඒකෙන් ගැලවෙන්න උවමනා තියෙනවා. ඒ වගේ මෙහෙම හයිලයිට් වෙන්න යනවා කියනකොට මේකත් එක මාන්නය කියන එකත් එක එකතු වෙනවනේ. තනියමනේ හයිලයිට් වෙන්න බෑනේ, දෙන්නෙක් හරි කීප දෙනෙක් අනිවාර්යයෙන්ම හයිලයිට් වෙන්න ඉන්න ඕනේ. එතන මාන්නයක් තව කෙනෙකුත් එක්ක මැනීමක් මේ අතර සිද්ධ වෙනවා. එතකොට මේ නිවන් මාර්ගය අපි සලකලා බැලුවත් කෙනෙකුට මුලින්ම සෝවාන් වෙන වෙලාවෙදිත් වෙන්නේ සක්කාය දිට්ඨිය නැති කරන එක. සක්කාය දිට්ඨිය නැති කරනවා කියන්නේ මේ මමයා පවත්න එක හොඳයිද නරකයිද කියන එක අතරින් මේක මමයා තවදුරටත් පවත්න්න ඕන කියන අවශ්‍යතාවය නැත්තට නැති වෙලා යනවා. මමයා තවදුරටත් පවත්වගෙන යන්න එක වැඩක් නැති වැඩක් බව Tamanටම තේරුම් ගැනීම. එතකොට පළවෙනි අවස්ථාවේදීත් මමයා මේ හයිලයිට් කරන්න යන එකෙන් වැළකී සිටිනවා. ඊළාට ඒ වගේම අවසානයේදී රහත් භාවයට පත් වෙනකොට මාන්නේ නැති වෙනවා. ඉතින් මාන්නේ කියන්නේත් මේ හයිලයිට් වීමේදී කෙලවර, අවසාන කෙලවර. ඉතින් ওই විදිහට මේ හයිලයිට් වෙන එක අපි මේ කරගෙන යන මාර්ගයේ මුලේ ඉඳලා අගටම යනකම් මේ හයිලයිට් වෙන එක යම්කිසි බලපෑමක් තියෙනවා. හයිලයිට් වෙන්න යනවා කියන්නේ මෙහෙම නැත්තම් මම වර්ණවත් වෙන්න යනවා කියන්නේම මමයාට තියෙන වටිනාකම වැඩි වෙන්නේ. මේක භෞතික වශයෙන් වෙන්න පුළුවන්, ඒලාට අපේ සිතුවිලි මට්ටමෙන් වෙන්න පුළුවන්, විඥාන මට්ටමෙන් වෙන්න පුළුවන්. මොන විදියට බැලුවත් මොකක් හරි එකක් හයිලයිට් කරලා ඒකට වටිනාකමක් දෙනවා කියන්නේම මේ වැඩක් ඇති වැඩක් නෙවෙයි. වටිනාකමක් දීම හරහාම ඒ වටිනාකමත් එක්කම මමයාත් පෝෂණය වෙනවා අනිත් පැත්තේ. අන්න ඒක ලෝකයට මොකක් හරි දෙයකට වටිනාකමක් දෙනවත් එක්කම ඒ වටිනාකමක් දෙන මමයා අනිත් පැත්තෙන් පෝෂණය වෙන්නේ. ඔන්න ඒ වටිනාකමත් එක්කම මමයාගේ වටිනාකම වැඩි වෙලා මමයාගෙන් ගැලවෙන්න තියෙන අවස්ථාව තමයි අපිට නැතරම් නැති වෙන්නේ. ඉතින් මෙහෙම ප්‍රතිපදාවක් කරගෙන යන කෙනෙකුට මේ සූත්‍රය බුද්ධජනන වහන්සේ පැවිද්දන්ට විතරක් විශේෂයෙන්ම දේශනා කරාට මේ පැවිද්දන්ට විතරක් නෙවෙයි මේ මමයා නැත්තට නැති කරන්න යන ඕනම කෙනෙකුට, එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක යන ඕනම කෙනෙකුට මේ හයිලයිට් නොවීම කියන එක අනිවාර්යයෙන්ම වැදගත් අංගයක් වෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ මමයාට තියෙන වටිනාකම නැත්තටම නැති කළා මේ සංසාරයෙන් ගැලවීම සඳහා තමයි මේ හයිලයිට් වීමෙන් වැළකීම සිටීම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විදිහට අපි අද දවසෙත් මේ විදිහට ධර්ම දේශනාව හරහා දසධර්ම සූත්‍රය අඩංගු කාරණයක් තමයි මාතෘකාව විදිහට ඉදිරිපත් කරගත්තේ. ඉදිරිපත් කරගෙන අපි කරගෙන යන මේ ප්‍රතිපදාවත් එක කොයි විදිහට දෙක ගැලපෙන්නේ කියන එක සලකලා බැලුවා. ඒ වගේම මෙහෙම විවර්ණ වෙනවා වෙනුවට වර්ණවත් වෙන්න යන්න ගිහිල්ලා ඒ හරහා කොච්චර ඒකෙන් ධර්තයක් පරිලාහයක් සිද්ධ වෙනවාද කියන දේ අවබෝධ කර ගැනීම හරහා ඒක කොච්චර දුරට එහෙම කරනවාද, හයිලයිට් වෙන එක හොඳයිද නරකයිද කියන එක Tamanටම අවබෝධ කර ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. අපිට අද ඉතා වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්නට ලැබුණා. අපි සෑම දිනම විසින් යම් යම් අවස්ථාවලදී හෝ ජීවිතයේ හැම දිනම හෝ කැපී පෙනෙන කටයුතු කරනවා අපේ සාමාන්‍ය ජීවිතයේදී. ඒ වගේම මේ අපි මේ කැපී පෙනීමෙන් අපිට සිදුවන අවාසි ඒ ප්‍රතිඵලයක් ලැබෙනවාද යන්න ස්වාමීන් වහන්සේ විසින් අපිට දේශනා කරා. මේ අනුව අපි මේ බාහිර කැපී පෙනීම් වලට අමතරව අපි අපේ අභ්‍යන්තරයේ දෙස අපේ සිත යොමු කරලා අභ්‍යන්තරයෙන් කැපී පෙනීම් වලින් වැළකීම සඳහා අපි මේ සතිය යොදාගන්නේ කෙලෙසද යන්න ස්වාමීන් වහන්සේ අපට අනුශාසනා කළා. දැන් අපිට තියෙන්නේ ස්වාමීන් නිසරණ වනේ මගින් ස්වාමීන් වහන්සේලා මගින් සකස් කරන ලද උපදෙස් පත්‍රිකාව ෂෙයා කිරීමට මම ඒක ෂෙයා කරන්නම්. මේ උපදෙස් පත්‍රිකාවට අනුව පළවෙනි අංකයෙන් අපිට දීලා තියෙනවා වීඩියෝ ලින්ක්ස් එකක්. සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මේ වීඩියෝ ලින්ක්ස් එක නරඹන්න කියලා ඔබ සැමට මම ආරාධනා කරනවා. මේට අමතරව වෙනත් ඒ සතිපාසල මාර්ගයෙන් සකස් කරන ලද වෙනත් වීඩියෝත් ඔබට නරඹන්න පුළුවන්. ඊළඟට දෙවන අංකයෙන් අපට උපදෙස් දෙනවා මේ හිඳ ගැනීම සුළු වේලාවකින් පටන්ගෙන හැමදිනම ඇවිදීම, සතිමත් නැවිදීම, සතිමත් හිඳ ගැනීම සුළු වේලාවකින් පටන්ගෙන ඉන්පසු ක්‍රමක්‍රමයෙන් වැඩි කරලා අවම වශයෙන් පැය දෙකක් පමණ වෙලාවට සම්පූර්ණ කිරීමට උත්සාහ ගන්නා ලෙස උපදෙස් දෙනවා. ඉන් අනතුරුව අපි අපේ අත්දැකීම සතිමත් ඇවිදීම සම්බන්ධවත්, සතිමත් හිඳ ගැනීම සම්බන්ධවත් අත්දැකීම සරලව වාර්තාගත කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ සූම් තාක්ෂණයේ ඔස්සේ අපහා සම්බන්ධ වෙලා ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කරලා ඔබට උපදෙස් ලබා ගන්න පුළුවන්. මේ අත්දැකීම ලිවීම සඳහා අපි Google Form එකක ලින්ක් එකත්, ඊමේල් ලිපිනයත් මේ උපදෙස් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා ඒ හතරවැනි අංකයෙන්. පස්වෙනි අංකයට අනුව මේ Zoom තාක්ෂණයේ ලින්ක් එකත් අපේ වැඩසටහනේ වෙලාවත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙර 7:00ට ආරම්භ වෙනවා. මෙල්බන් වෙලාවෙන් මේ දිනවල 5:12ට, නිව්සීලන්ත වෙලාවෙන් 5:01ට මේ වැඩසටහන ආරම්භ වෙනවා. ඔබ සැමට ඒට සම්බන්ධ වෙන්න පුළුවන් Zoom තාක්ෂණයේ ඔස්සේ. එසේත් නැත්නම් මික්සෙල්ලා රොස්සේ දේට සවන් දෙන්න පුළුවන්. ඒ උපදෙස් පත්‍රිකාව ගැන එපමණයි දැන්වල් තියෙන්නේ. මේ දෙක, මේ උපදෙස් පත්‍රිකාවත් එසේම සතිමත් අත්දැකීම ලිවීම කෙසේ කළ යුතුද යන්නත් සම්බන්ධයෙන් උපදෙස් පත්‍රිකා මේ චැට් සෙක්ෂන් ඔස්සේ මම සම්බන්ධ කරලා තිනවා. එය ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මම ආරාධනා කරනවා නාමන්ත සම්තිරිගේ මහත්මයාට අප වෙත ලැබී ඇති වාර්තා ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කරන්න කටයුතු කරන්න.
මොකෙන් ප්‍රබලන්ද මොහොසුදී තිරුවන් ස්වාමී ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නවසරයි තිරුවන් ස්වාමී ස්වාමීන් වහන්සේ. අද දවසේද අපිට ලිඛිත වාර්තා දෙකක් ලැබී තිබෙනවා. මම පළවෙනි වාර්තාව ඉදිරිපත් කරන්නම්.
වාර්තාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව විනාඩි 20යි. මම මෙතන ලෙස සතුටුමත්ව පටන් ගතිමි. හුස්ම සංසිඳී ඇත. අරමුණු නොකර ඇවිදී සිතුවිලි පැමිණ බොඳ වේ. පිටුපසට තබා ඇති අත්වල හා පොළවේ පතුල් වදින ස්පර්ශය වරින් වර දැනුනි. ස්පර්ශ දැනීම දැනීමක් පමණි. විස්තර බැලීමක් නැත. ස්පර්ශ ආරමුණු කළොත් බොඳ වී විසිරීමක් හා නිඳ බවක් අවසානයේ ඇත. සුළු මද්ගතියක් පැවතියද සක්මන අසමබර වීමට ඉඩ නොදී බරට පතුල් තබා ඇවිදී සක්මනේ වේගය අඩුවෙමින් යයි. එකවර නවති. එවිට හිස් දැනුවත් බවකි. නැවත ඇවිදී වරින් වර නවතමින් හිස් දැනුවක් බව අත්දකි. ඊළඟ පරයන්ක භවනා විනාඩි 30යි. ආනාපානයේ මූලික කමඨහනයි. උෂ්ණ සංසිඳී ඇත. සිතුවිලි පැමිණ බොඳ වේ. ප්‍රකට නැත. කිසිත් අරමුණ නොවන විට ඇස් වසා සිටියත් කළුවරට ඇරුණාක් මේ. හුදු දැනුවත් බවකි. අරමුණ වීමට හෝ නොවීමට ගැටීමක් නැත. එදිනදා සතිමත් බව. බොහෝ විට උෂ්ණ සංසිඳී ඇත. කටයුතු ඉබේ සිදුවේ. විස්තර බැලීමක් නැත. යමෙක් බලා සිටින්නාක් මේ. අසීරුතම අවස්ථා කීපයක් ජීවිතේ පැමිණි අතර පෙරමින් කම්පා වීමක් නැත. යම් ආරක්ෂක ආවරණයක් සිතිවිලිවලට ඉහළින් ඇත්තාක් මෙන් දැනුනි. ඒ අසීරු අවස්ථාවේ පීඩාකාරී සිතුවිලි පැමිණියද ප්‍රකටව නොදැනුණු අතර ආරක්ෂක ආවරණයක් යටින් යමෙක් ඔහේ කියවන්නාක් මෙන් දැනුනි. අසීරු අවස්ථාව දැනගත් පසු කඩේකට ගොස් කේක් කෑල්ලක් රස විඳීමට ගත් තීරණය ක්‍රියාත්මක කළ මට කේක් කෑල්ල කන විට පීඩාකාරී සිතුවිලි පැමිණ ඉබේ බොඳවීම දැනුණද නැවත සිතුනේ දැන් කේක් කෑල්ල රස විඳින්න කියා. වරින් වර අසීරු අවස්ථාවන්ට මුහුණ පෑවද අන්තිම මොහොතේ ඊට විසඳුමක් සැකසේ. ඒ විට දැනෙන්නේම පුදුමයක්. සමීප කෙනෙක් යම් වංචාවක් කළොත් විදේශයක සිටියත් නිසි අවස්ථාවේ හෙළිවීමට හේතු සැකසේ. ඔවුන්ම හෝ ඔවුන්ගේ ළඟම කෙනෙක්ම ඉදිරිපත්ව ඔවුන් කළ වංචාව දැනගත යුතුදේ මට හෙළි කරයි. මෙලෙස ධර්මයේ ගුණ ප්‍රායෝගික අත්දැකීම මට දැනෙන්නේ මාදිසි යමෙක් බලා සිට මා රකින්නාක් මෙනි. පුහුණුව තුළ ඇත්තේ දුකක් හෝ සතුටක් නැති බවකි. ස්වාමීන් වහන්ස, පුහුණුව ඉදිරියට කරගෙන යාමට මට මඟ පෙන්වන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවම වේවා. තිරුවන් සරණයි. වාර්තාව අවසන්යි ස්වාමීන් වහන්ස.
හොඳයි. දැන් මේකෙදී සක්මනේදී පරයන්කේදී සිද්ධ වෙන දේ දිහා බලන් ඉඳලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මොකද සිද්ධ වෙන දේ දිහා විතරක් ඔහේ අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්න වගේ බලන් ඉන්න හැකියාව තියෙනෝනේ. ඒ හැකියාව තියෙන නැතිකම තමයි ගොඩක් දෙනෙකුට තියෙන්නේ. හැකියාව නැති නිසා ඔහේ මොකක් හරි දෙයක් ඒකට නිකන් සිද්ධ වෙනකොට ඒක දිහා බලන් ඉඳලා ඒක අවබෝධ කරගන්න වෙනුවට මොකක් හරි දෙයක් ඒකට අර චුට්ටක් තමන් මමයා ඒකට දාන්න උත්සාහ කරන ගොඩක් දෙනෙක්. දැන් මේ රිපෝට් එක බැලුවම සක්මනේදී පරියන්කේදී හැම කිසිම දෙයක් පිටින් දෙයක් කරන්න යන්නේ නැතුව වෙන දේ දිහා බලන් ඉන්න බව පේනවා. ඉතින් මේක කරගෙන යන්න බාධාවක් නැත්නම් මේක තව ටිකක් වැඩිපුර වෙලාවක් සක්මනට පරියන්කයට යොදවන්න පුළුවන් නම් තවත් හොඳයි. එතකොට මීට එහා ගිහිල්ලා මෙහෙම ඉබේම සිද්ධ වෙන දේ තවදුරටත් එක විදියටම ඉබේම සිද්ධ වෙනවාද, මේකට තියෙන කැමැත්ත අකමැත්ත වෙනස් වෙන හැටි, ඊළාට ඉබේම සිද්ධ වෙන ගතිය වෙනස් වෙලා තමන්ට මොකක් හරි අත දාන්න මේකට උවමනාවක් හිතෙනවද නැද්ද වගේ ඔන්න වැඩි වෙලාවක් මේකට යොදවනකොට තව 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 දේවල් අවබෝධ වෙන්න පුළුවන්. ඊළඟට එදිනදා ජීවිතයට බැලුවහමත් දැන් මෙහෙම මේ විදිහට අවස්ථාවල් එන්න පුළුවන්, තියෙන දේවල් ඔය දරාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙන අවස්ථාවල් එන්න පුළුවන්. ඉතින් ඔය අවස්ථාව හැමදාම එකම විදිහට තියෙනවද කියන්නත් බෑ. මේ දැනට ලැබිච්ච හැකියාව සමහරලාට සම්පූර්ණ වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේම දැන් හිතනවා මට පුළුවන් ඕනම දෙයක් දරාගෙන ඔහම යන්න ඇරලා ඉන්න පුළුවන් කියන හැකියාව තිබුණට සමහර හෙට වෙනකොට සමහරලාට මේ මීට වඩා ඉතා චූටි දෙයකට සැලෙන්න පුළුවන්. ඒ වගේම ඒ දැන් අපි හිතනවා මං මේ කරන ප්‍රතිපදාවත් එක මං මෙහෙම නරක වැඩ කරන්නේ නැති නිසා වෙන කෙනෙක් වංචාවක් කරත් එයාම ඇවිල්ලා හරි මොකක් හරි විදියකින් ඒ වංචාව එලි කරනවා කියලා. ඔක ඉතින් හැමදාම හොම් බලාපොරොත්තු වෙන්නත් බෑ. දැන් බුදුහාමුදුරුවෝ මේ සාරාසංග කල්පලක්ෂය පෙරම් පුරලා බුදුහාමුදුරන්ටත් එක එක වංචාවල් කරානේ. මා ගන්ධි එහෙම ඇවිල්ලා එක එකව කරා. ඊළඟ බුදුරජාණන් වහන්සේට විදින්න එහෙම දුනු වායය වූවා, ගල් පෙරලුවා. ඉතින් ඒව කරෙත් දැන් ඒවත් කරානේ බුදුහාමුදුරන්ටත්. ඒක නිසා දැන් මම මේ කරන ප්‍රතිපදාවත් එක්ක මට මෙහෙම දේවල් වෙන්නේ නැහැ කියන බලාපොරොත්තුව තියාගන්න එක වැඩක් ඇති දෙයක් නෙවෙයි. අපි කරපු පව් ඕන තරම් ඇති සංසාරේ. ඒ වගේම අපි කරපු පිනුත් තියෙන ඕන තරම්. ඉතින් ඒ මොන දෙයාවත් ඒන හැම දෙයක්ම නැති වෙලා යනවා. ඒක දැන් ආපු එක හෙට ඊළඟ මොහොතේ නැත්තර නැති වෙනවා. මේ විදියට වෙන කෙනෙක් වංචා කරන්න යන එක කලින් දැනගන්න එක අද දැනගත්තට හෙට වෙනකොට ඊට වඩා ලොකු වංචාවක් කරන්න පුළුවන් කොහොම අහුවෙන්නෙම නැති විදියට. ඒක නිසා ඕකත් තව එක අවස්ථාවක් විතරයි. හෙට මීට වඩා වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඕනම දෙයක් මේ වෙන්න පුළුවන් කියන බලාපොරොත්තු ඇතුව යන එක තමයි තියෙන්නේ. මේ විදියට අද මෙහෙම වුණාට හෙටත් මෙහෙම වෙනවා කියන බලාපොරොත්තුවක් තියාගන්න නැතුව හෙටත් මෙහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. උනත් එකයි නොඋනත් එකයි ඒකත් තව හේතුඵලයක් විතරක් කියලා ඒකත් බාර ගන්න පුළුවන් නම් එතකොට තව මීට වඩා වෙනස් විදිහක හැකියාවක් තමයි තුළම ගොඩනැගෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙම නැතුව සක්මනේ පරයන්කේ එහෙම විශේෂයෙන් වැඩි දියුණු කරගන්න කියලා දෙයක් නැහැ. වැඩි කාලයක් යොදවන්න පුළුවන් නම් ඊට වඩා ඉස්සරහට දියුණුවක් වෙන්න පුළුවන් කියලා හිතනවා. හොඳයි, අපි ඊළඟකට යමු.
ස්වාමීනාස ගුවන්සේද ගොහොන්කින් ඊළඟ වර්තම ස්වාමීනාස සක්මන යටිපතුල් ස්පර්ශයට සතිය පිහිටවාගෙන සක්මන ආරම්භ කළෙමි. පාදයන් එකින් එක පොළවේ ස්පර්ශ වන අතරතුර ඇති හිදස වෙත සතිය ආකර්ෂණය විය. එම පාද ස්පර්ශයන් අතර ඇති සියුම් හිදස වෙත සිත ඇදී ගිය විටද පාද ස්පර්ශයන් දැනුණු බව අවබෝධ විය. සක්මනේ ඒකාකාරී බව පිළිබඳ අවබෝධයක්ද ඒ පිළිබඳ යම් අලස බවක්ද සිතේ ඇති විය. සක්මන් නිසා කයේ ඇති වූ සියුම් වෙහෙසද අවබෝධ විය. පරයන්තිය හුස්ම රැල්ල වෙත පිහිට වූ සතිය හේතු කරගෙනම හුස්ම රැල්ල ගෙවී යන හැටි බලා සිටීමි. උඩුකයේ කම්පන හා චංචල ඇතිවීමෙන් වෙනස් වීම හුස්ම ඇතුල් වීම හා පිටවීම හේතු කරගත් කිසියම් වතාවකට අනුව සිදුවන බවක් පෙනුනි. විවිධ සිතුවිලි සිත තුළට ගලා ආවද හුස්ම රැල්ලට තබා තිබූ සතිය මුළුමනින්ම අහෝසි වීමක් සිදු නොවීය. හිත තැන්පත් වෙද්දී දැන් කුමක් කරන්දෝ යන සියුම් විතර්කය සිත තුළ ඉදිරිපත් විය. ඒ යම් වෙහෙසකර බව ඇති කරන බවද දුටුවෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් සංවිධාන එක මණ්ඩලයේ සියලු දෙනාටත් සහභාගී වන සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි, මේකෙදිත් සක්මනේදී පරයන්කය දෙකේදීම තියෙන්නේ අර මුලින් අරමුණට ඇවිල්ලා තියෙන ඊට පස්සේ ටික වෙලාවක් යනකොට අර ඇඟේ ඇතුලේ ভাইබ්‍රේෂන් එකට එන ගතිය තියෙනෝනේ. ඉතින් මේක තමයි අපි අරමුණක් විදියට හුස්ම හරි යටිපතුල දැනීම හරි මොකක් හරි එකක් අපි අරගත්තට අවසානයේදී දැනීම හරහා මේ ඇඟට කිඳා බහින්නේ මෙහෙම අරමුණක් අපි වෙන් කළා ගන්න. ඒ වෙන් කළා ගත්ත අරමුණත් එක්ක අපිට ඇඟට ඇතුළට ආවට පස්සේ ඇඟ ඇතුලේ දැනෙන්න පුළුවන් ওই වගේ දේවල් තමයි. මෙහෙම ভাইබ්‍රේෂන් එකක් සිද්ධ වෙනවා, එහෙම නැත්නම් නිකන් වේවිලීමක් වගේ මොකක් හරි අන්නේ ඒ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඕක එක්ක ඕකත් එක්ක කාලයක් ඉන්නකොට තමයි අර මේක කියලා තියෙන්නේ මේ හුස්ම දිහා හුස්ම calm down වෙනකොට මොකක් හරි එකක් වෙන එක මේක දිහා බලන්න ඕනේ කියන යම්කිසි වෙන විතර්කයක් එනවා කියලා. ඉතින් ඕක තමයි අපේ හිතේ ස්වභාවය. මේ විදිහට හිත calm down වෙනකොට චුට්ටක් මොකක් හරි එකක් මේක හරිද කියලා මේට වඩා වෙනස් විදියක් කරන්න ඕන කියලා වගේ පොඩි හිත ඇතුළෙන් යෝජනාවල් එනවා. එහෙම එන යෝජනාවල් ගැන සැලකිල්ලක් දක්වන්න නැතුව දැන් මේ වැඩේ වෙලා තියෙන මෙහෙම calm down වෙලා තියෙන යම් කිසි ප්‍රතිපදාවක් හරහා ඇවිල්ලානේ මොකක් හරි එක විදියක් එක ක්‍රියාවක ප්‍රතිඵලයක් නිසානේ මෙහෙම calm down උනේ. අන්නේ ප්‍රතිඵලයට වටිනාකමක් දීලා ඒක තවදුරටත් දිගටම කරගෙන යනවා මිසක්ක මේ විදිහට අර විතර්ක එනකොට ඒකට වටිනාකමක් දෙන්න ගියොත් ඊළාට අපි ඒව පස්සේ යන්න ගන්නවා. හිත calm down වෙන්නේ මෙහෙම හුස්ම දිහා බලන් ඉඳලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට හිත calm down වුණා නම් අන්නේ calm down වෙච්ච හිත දිහා බලන් ඉන්නවා මිසක්ක මේකට මොකක් හරි දෙයක් කරනවාද වෙනස් විදිය දෙයක් කරන්න ඕනේ කියලා අර අනිත් පැත්තෙන් යෝජනා එන යෝජනා වලට අපි අහු වුණොත් ඒකත් එක්ක දැනෙන්නෙම නැතුව අපි යනවා. ඒක නිසා පුළුවන් තරම් ওই වගේ යෝජනාවල් එන්න පුළුවන් හිත ඇතුලේ. ඒ යෝජනා වලට අහු වෙන්නේ නැතුව මේ ප්‍රතිඵලයේ විදියට ලැබෙනවා නම් මෙහෙම ভাইබ්‍රේෂන් එකක් වගේ දෙයක් දැනීමක් එහෙම නැත්නම් හුස්මේම calm down වීමක් හොඳට තේරෙනවා නම් ඒ යන්නේ calm down වීම හරහාම තව දුරටත් කරගෙන යන්න. එතකොට ඒ හරහාම තමන්ට තේරුම් ගන්න පුළුවන් මේකේ තව තව අවස්ථාවල් ඉස්සරහට එනවා. අන්නේ ඉස්සරහට එන අවස්ථාවල් දිහා තව දුරටත් අනුගදයක් දිහා වගේ බලන් ඉන්න පුළුවන්. එහෙම නැතු ඔය විදිහට විතර්කයක් ආවහම මම පොඩ්ඩක් මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා ඒකට වටිනාකමක් දීලා මොන හරි කරන්න ගියොත් අර ලැබිච්ච අවස්ථාව නැතර නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ. නිසා මේකම තව දුරටත් එක දිගට කරගෙන යන්න අර වගේ එන විතර්ක වලට පුළුවන් තරම් වටිනාකමක් දෙන්නේ නැතුව ඒවා ඇවිල්ලා යන්න හරින එක තමයි තියෙන්නේ. හොඳයි.
එහෙනම් සොයනස අද දවසේට මම ගන්නේ ටීචර් වාර්තා එකම නේ. තව එක වාර්තාවක් ලැබී දොනට අදරීවිත ලිප් ලැබී ඇති ලිඛිත වාර්තා අවසානයි. මේ ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධව තව ඉදිරියටත් ඒ වාර්තා ඉදිරිපත් කළායට යමක් දැනගන්නට අවශ්‍ය නම් සූ මතෝසෝ ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ සභාවේ සිටින ඕනෑම කෙනෙකුට කමිටහන් සතුමත් වීම සම්බන්ධව ඇති ගැටලුවක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න තියනවා නම් සූ මතෝසෝ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. සූම් එකේ රියක්ෂන්ස් කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම රේස් හෑන්ඩ් ඔප්ෂන් එක එනවා. එතනින් පුළුවන් සූම් එක සොයා ඉදිරිපත් වීමට. දැනට කවුරුත් ඉදිරිපත් වෙන්නේ හරි බඳුළු මම ඉදිරිපත් කරනවා. බඳුළු මම අවස්ථාව ගන්න පුළුවන්. ඉතින්
අවසරයි ස්වාමීන් වහන්සේ. උපවහන්සේගේ අද දේශනාවත් සම්බන්ධයෙන් මට පොඩි අදහසක් පැහැදිලි කර ගැනීමක් කියන්න හිතුණා. සමනාසර උපවහන්සේ සඳහන් කරා ඒ අර වෙනදී දේවල් වලට හයිලයිට් කරන එක කියන්නේ අපේ හිතේ ස්වභාවය නිතරම හොඳටම තේරලා දිනන සමනාසර දැන් සක්මනක් කරනකොට සමහරක් වෙලාවට පොඩ්ඩක් හරි මේ හිත හොඳට සකස් වුණොත් නැත්නම් දහම් කියන්නේ අපි අහපු බණ ධර්මයත් එක්ක අපි එක සම්බන්ධ වුණොත් කපාටම හිතෙනවා මේක සමහර කරාට ස්වාමීන් වහන්සේට කියන්න ඕන. ඒ වගේ නිකන් හිත ඇතුලෙන් දේවල් එනවා. මගේ ප්‍රශ්නේ මේ ස්වාමීන් වහන්සේ දැන් අපි සක්මනක් කරනකොට මම දකුණ කියලා එහෙම මුලින් එහෙම යොමු වෙලා ඒක කෙවිල යනකොට ඉතින් වහන්සේ දහම් මේ දේශනාවේ සඳහන් කරා වගේ මේකට වැඩි අගයන් දීම එන්න එව නැති වෙලා යනවා කාලානුරූපව. එතකොට සක්මනක් ඔහෙ කෙරෙනවා. එතකොට කියන්නේ ඒකට කිසිදු අගයක් දෙන්න දෙයක් අරමුණට නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එහෙම වෙලාවක සක්මනක් කියදෙනකොට අපි පද්ධතිය බලනවා කියලා කියන්නේ එහෙම දෙයක්ද කියලා මට වහන්සේගෙන් මට හිතුණ දෙයක් එහෙම ඒ කියන්නේ සක්මනේ කෙරෙනවා ඒකට විශේෂ අගයක් දෙන්න දෙයක් නැහැ. එතකොට ඒක නිකන් අපි එදියා පිටින් බලන් ඉන්න උපේක්ෂා සහගතව එකකටවත් යොමු වෙලා නැහැ. එතකොට ඒ කියන්නේ අපි බාහිරින් සිතුවිල්ලක් ආවත් නැවතත් ඒ සිතුවිල්ලක් අර කියන සමතුලිතතාවයෙම නැති වෙලා යනවා. එතකොට ඊට සමාන්තරවම ආස්වාස ප්‍රස්වාසයේ පරයන්කේදීත් ඒ වගේම සිදුවෙනවා දැකලා තියෙනවා. ආස්වාස ප්‍රස්වාස කියලා කිසිම වෙනස් කිරීමක් අඳුර ගන්න බෑ. එහෙම ඉන්නකොට පිටින් ආපු දෙයක් අර කියන සමතුලිත පද්ධතිය තුළටම දී වෙලා යන ගතියක්. ඒතකොට සමන්සේ පද්ධතිය බලනවා කියන එක අදහස් කරන්නේ ඒ වගේ දෙයක්ද කියලා මම වාසියෙන් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
හොඳයි. එතන පද්ධතිය බලනවා කියන වෙනුවට අපිට පුළුවන් දැන් මුලදී අපි කියමු හුස්ම දිහා බලන්න ගත්ත කියලා. පරයන්කේ ඉන්නකොට මුලින්ම අපිට පේන හොඳටම ආශ්වාසය කියන මෙන්න මෙහෙම එකක් ප්‍රශ්වාසය කියන මෙන්න මෙහෙම එකක් කියලා ඒ බයි අතර වෙනස්කම් දකින්නෝනේ. මෙන්න මෙහෙම මේක මෙන්න මේ විදිහට මේක මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා ඒකේ වෙන් කළා අඳුර ගන්න පුළුවන් නේ. ආශ්වාසය කියන එක වෙන් කළා මෙහෙම ගෙඩිය පිටින් අඳුර ගන්න පුළුවන්. ඒකේ බවුන්ඩරිස් අපිට මාක් කර ගන්න පුළුවන්. ඊළඟට ප්‍රශ්වාසය කියලා ගත්තත් ඒකෙත් ওই විදියට මෙහෙම මුලේ ඉඳලා මෙහෙම මැදට ඇවිල්ලා අගට ඇවිල්ලා අනේ ඒකෙත් බවුන්ඩරිස් අපිට හොඳට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒකට මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනකොට මෙන්න මේක මෙහෙම එකක් මේක වෙනම එකක් මේකයි මේකයි අතර සම්බන්ධයක් නැහැ මේ දෙක අතර මෙන්න මේ වගේ ලොකු වෙනස්කමක් තියෙනවා කියලා අපිට හොදට ඒ ඒ දෙක අතර ඒවයි තියෙන අජ්ජත්තික ලක්ෂණ ආස්වාසයේ තියෙන අජ්ජත්තික ලක්ෂණ ප්‍රස්වාසයේ තියෙන අජ්ජත්තික ලක්ෂණ ගත්තාම ඒ ඒක මොකක්ද කියලා ඒකට මෙහෙම මෙන්න මේක එකක් කියලා මෙන්න මේක ඒකයි කියලා අපි ඒකට වටිනාකමක් දෙනවනේ ඒ වටිනාකමක් අපි දෙන්න ගන්නේ අර ලෝකයේත් එක දුවන එක නවත්තන්න තමයි මෙන්න මෙහෙම මුලින්ම පටන් ගත්තේ. ඉතින් ඕක දිහා එක දිගට බලාගෙන ඉන්නකොට ওই පරණ මිනිස්සුන්ගේ කතාවක් තියෙන අර නිතර දකින කුකුලගේ මේ කර්මලෙ සුදු වෙනවා කියලා. ඔන්න ඕක තමයි වෙන්නේ. ඉතින් ආස්වාස ප්‍රස්වාස දිහා එක දිගට බලාගෙන ඉන්නකොට අපි මුලින් අඳුරගන්නවා මෙන්න මේක ආස්වාසය කියන්නේ මෙන්න මෙහෙම මේකක් තමයි. ප්‍රස්වාසය කියන්නේ මෙන්න මේට වඩා වෙනස් මෙන්න මෙහෙම මෙහෙම අපිට වටිනාකමක් දීලා පටන් ගත් එකක් තමයි. ඒ වුණාට ඕක දිහා එක දිගට බලාගෙන ඉන්නකොට වෙන දේවල් දිහා නොබල ඒකම බලන් ඉන්නකොට ওই දෙකේ සමාන ලක්ෂණ මතුවලා එන්න ගන්නවා. අර වෙනස් ලක්ෂණ අජ්ජත්තික ලක්ෂණ දකිනවා වගේම මේ දෙක අතර සමාන ලක්ෂණක් තියෙනවා. මේ දෙකේම මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා, ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒ වගේම චූටි චූටි නිකන් අර චූටි දැනීම් ගොඩක එකතුවක් වගේ දැනෙන්න පුළුවන්. ඔය විදිහට මෙන්න මේ දෙකේම තියෙන සමාන ලක්ෂණ මතුවලා එනවා. එතකොට මුලින්ම අර මුලින් දැනෙන හොඳට වෙනස්කම් තියෙන ඒවා දැනිලා ටික කාලයක් එක දිගට බලාගෙන ඉන්නකොට වෙනස්කම් තියෙන ඒවා දකින්න වෙනුවට සමානකමක් විතරයි අපිට දකින්නේ. මේක නිකන් එක දිගට නිකන් ඔය ෆ්ලක්ස් එකක් විතර එක දිගට ගලා යෑමක් විතරයි අපිට දකින්න පුළුවන්. එතකොට ආස්වාසයයි ප්‍රස්වාසයයි අතර වෙනසක් දකින්නේ නැහැ. නිකන් අර කැඳ හැලියක් වුණා වගේ ඔක්කොම කලවම් වෙලා වමන ගොඩක් වගේ බවට පත් වෙනවා. අන්න ඔය අවස්ථාව තමයි මෙහෙම අර හයිලයිට් වීමක් නැහැ එතකොට. ඔක්කොම එකට කලවම් වෙලා තියෙන්නේ. මේකට වටිනවා කියලා මේ එකකට වටිනාකමක් දෙන්න බෑ. අන්න ඒ අවස්ථාව තමයි ටික ටික පත් වෙන්නේ. ඉතින් ඒ අවස්ථාව තමයි ඊළඟට ජීවිතයේ අනිත් වටපිට දේවල්ටත් මෙන්න මේකම මේ ලැබිච්ච අවබෝධය තමයි අපිට මේ පතුරවන්න පුළුවන්. මං හිතන්නේ කියපු එකට වෙන මොකක් හරි තව පැහැදිලි කිරීමක් ඕනද කියලා බලමු.
බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ, දැන් මට ඒක වහන්සේ කොහොම විස්තර කරා වැටහුණා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් හිතු අපිට සිතුවිලි වගේ දෙයක් එක්ක ගත්තත් දැන් අපි ඒක පැටලෙන්නේ අපි එකට වටිනාකමක් දුන්නොත් තමයි. ඒ කියන්නේ එකට එහෙම. එතකොට දැන් ඒ වගේ වෙලාවකත් වහන්සේ හයිලයිට් කරා කියන එකෙන් අදහස් කරන එකට වටිනාකමක් නොදී එදිහා නිකන් දුරින් වගේ බලන් ඉන්න එක, එතකොට එහෙම එකක්ද ස්වාමීන් වහන්සේ එතකොට අදහස් කරන හයිලයිට් කියන වචනේ?
ඒක තමයි. දැන් ඒක ඉතින් ඕනම කෙනෙක් කොහොම දැන් හිත කාම් ඩවුන් වෙගෙන යනකොට දැන් සිතුවිලි වගේවා එන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාවක් වටපිට සද්දයකට වගේ දෙයකට ගිහිල්ලා ඔන්න ඒකට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපි ඒක හයිලයිට් කරන එකනේ. එහෙම නැත්නම් ඒකට වටිනාකමක් දෙන එක තමයි අපි කරන්නේ. ඉතින් ඕක අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක් කරනවා. ඉතින් මම වුණත් ඕන තරම් ඕවා කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරුණත් පෙරම් පුරණ කාලේ ඕන තරම් භාවනා කරද්දී ඒ විදිහට හිත වෙන තැන්වලට ගිහිල්ලා ඇති. ඉතින් ඒ වැරද්ද අපි කළා තමන් විසින්ම තමයි ඕකට මේ උත්තරේ හොයාගන්න පුළුවන්. මෙහෙම අපිට ලැබිච්ච මෙහෙම අරමුණක් තියෙනවා. ඒ අරමුණ සිවුම් වේගෙන යනකොට හිතට ඉන්න බැරි වුණාම මොකද කරන්නේ? ওই වට පිටින් එන සද්දයකට, සිතුවිල්ලකට මොකට හරි ටක් ගාලා වටිනාකමක් දීලා ඔන්න ඒකත් එක්ක යාළු වෙලා ඒකත් එක්ක රවුම් ගහනවා. ටික වෙලාවක් යනකොට අපිට තේරෙනව නම් මෙහෙම මම කරන්න ඕන දේ කරන්නේ නෙවෙයි කියලා දැනගත්තාම අන්නේ නොකරන්න කළ යුතු දේ තියෙද්දි වෙන දෙයක් කරනකොට අන්න එහෙම කරන්න යෑමත් එක්ක ලැබිච්ච දරතේ පරිලාහය තමන්ටම තේරෙනවන. අන්න එතකොට තේරෙනවා මේ මම මෙහෙම රවුම් ගහපු එකෙන් මට උනේ මේ අලාභයක්මයි උනේ කියන එක තමන්ටම තේරුණා නම් ඊළඟ දවසේ ඔහම අනේක නවතිනවා. එහෙම අර හිත පිට ගිහිල්ලාම ඒ පිට ගියපු හිතත් එක්ක හිත පිට ගියපු නිසා වෙච්ච දරතේ පරිලාහය තමන්ම තේරුම් ගත්තා නම් අන්න ඊළඟ දවසේ හිත පිට යනවා. එනට ටක් ගාලා ආයිත් එනවා. එහෙමම සිතුවිලි ආවත් වේදනාවක් ආවත් වෙන මොකක් හරි දෙයක් පිටට ගියපු ගමන් තමන්ටම තේරෙනවා මේකෙන් එළියට ගියොත් වෙන්නේ මොකක්ද කියලා. ඒ අන්න එහෙම එළියට ගියාමෙන් වරදක් වෙනවා කියලා දැනගන්නකොට මොකද්ද වෙන්නේ? අර පිටින් සිතුවිල්ලක් මොකක් හරි දෙයක් එනකොට මේකට වටිනාකම දෙන්නේ නැතුව ඒක යන්න හරිනවා. සිතුවිල්ලක් හරි වේදනාවක් හරි මොකක් හරි දෙයක් ආවොත් ඒකට අපි වටිනාකමක් නොදුන්නොත් ඒක හැමම යනවා. අපි තමයි වටිනාකමක් දීලා ඒක හයිලයිට් කරලා තියාගන්නේ. ඒත් එහෙම නොදී ඉන්න ඇයි කියන එක තමන්ම වැරදිලාම තමයි තේරුම් ගන්න ඕනේ. එක සැරයක් දෙසරයක් නෙවෙයි සිය දහස් වාරයක් වැරදිලා තමන්ම තේරුම් ගත්තොත් ඊට පස්සේ මොකද්ද මේකට වටිනාකමක් දුන්නොත් මේකෙන් වෙන්නේ නරකක් කියන එක තමන්ම තේරුම් අරගෙන නීලාට ඒකට වටිනාකමක් නොදී ඇවිල්ලා යන්න අරිනවා. ඒක ආවත් යනවාමයි කියන එක තමන්ටම එතකොට තේරෙනවා. මේකට වටිනාකමක් නොදුන්නොත් එයා ඉන්නේ නැහැ, එයා යනවා. මම හිතන්නේ දැන් තේරුණා ඇති කියලා.
ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ, ඒක වැටහුණා. පොඩි අතුරු ප්‍රශ්නයක් වහන්සේ සමා වෙන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේ මනාප අමනාප වගේ තත්යකට යනකොට එතකොට ස්වාමීන් වහන්සේ ඒක නිකන් අල්ලගන්න විදියක් තියෙනවද? මොන හරි දෙයක් කැමති දෙයක් හරි එක අකමැත්තක් එක්ක කතන්දරේ ගෙතෙනකොට අපි ඒකෙ දෙන පණිවිඩය ඒ කියන්නේ ඇත්තෙන්ම බලන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙමද ස්වාමීන් වහන්සේ? කියන්නේ මනාපයි කියලා හරි අමනාපයි කියලා එතන පොඩි පණිවිඩයක් තියෙනවා ස්වාමීන් වහන්සේ, අපි ඇයි මේක අල්ලන්නේ කියලා. ඒක එහෙම අවධානයක් යොමු කළ යුතුම නැහැ.
ඒ කියන්නේ මනාප අමනාප කියන එක අපි ළඟ හැමතිස්සෙම තියෙනවා. ඒ කියන්නේ දැන් අභිධර්මයේ පැත්තෙන් ගත්තත් මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්නේ වේදනා කියන්නේ. ඒ කියන්නේ වේදනාව කියන්නේ මනාපයක් අමනාපයක් තියෙන හැම එකෙදීම. ඒ මනාපය අමනාපය තිබුණට ඒ තිබුණ මනාපයට අමනාපයට අර අපි කලින් කිව්වාගේ වටිනාකමක් නොදී තිබුණා නම් එතනින් ඉවරයි. ඕනම දැනීමකදී මනාපයක් අමනාපයක් සිද්ධ වෙනවා. දැන් බුදුහාමුදුරන්ට ගත්තත් බුදුහාමුදුරන්ට අනාථපිණ්ඩික සිටුතුමා දැක්කහම මනාපයක් පහළ වෙන්න පුළුවන්. මාගන්ධි දැක්කහම අකමැත්තක් දැනෙන්න පුළුවන්. ඒ වුණාට ඒ අකමැත්ත වෛරයක් බවට සහ අනාථපිණ්ඩික දැක්කහම තියෙන කැමැත්ත ආදරයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක අඳුර ගන්න. එතනින් මනාපයක් අමනාපයක් ආව එතනින් ඉවරයි ඒක. ඒ වගේම තමයි අපේ සිතුවිලි වලත් එහෙම නැත්නම් ඕනම දැනීමකදී ඒකත් එක මනාපයක් අමනාපයක් තියෙනවා. ඒත් කියන්නේ අපි ගත්තාම දුක් දුකයි සැපයි ලාන දුක් නසුව කියලා අපි අතරමැදිදී තියෙන යම්කිසි මට්ටම් තියෙනෝනේ. ඉතින් හැම එකේදීම මනාපයක් අමනාපයක් යම්කිසි මට්ටමකට තියෙනවා. ගොඩාක් ඈත අන්තවලට වෙයි මැදට ආසන්නව තියෙනවා. ඒත් හැම එකේදීම අපි ඒකට වටිනාකමක් දුන්නොත් ඒ දීපු වටිනාකමට එක්ක තමයි අපිට ඊළඟට තව තවත් ඒක ඒ පැත්තට ඇදිලා යන්නේ. එහෙම නැතුව ඒක දැනුණ තැනින් එතනින් නවත්තන්න පුළුවන් නම් එතනින් ඒක ඉවරයි. ඊටහා එකක් එන්නේ නැහැ.
එහෙමයි සමනස වහන්සේගේට බොහොමත්ම කෘතගුණ පූර්වකව නමස්කාර කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ, ඊළඟට අපත්ක සෙවි මහතාම මම මගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ස්වාමීන්
වහන්සේ.
ස්වාමීන් වහන්සේ මට මේ සතිය අසතිය අතර නිකන් වෙනස් වීම වෙනවීම ගැන අහන්න හිතුණා. දැන් අපි වැඩක් කරනකොට අපිට හිතමු අපි එන්ටර් කරන පාස්වර්ඩ් එකක් වරදිනවා හරි ඊමේල් එකක් භාවිත කියලා යවෙනවා හරි වෙන කෙනෙක්ට ඒ වගේ දෙයක් හරි එහෙම නැත්නම් සිග්නල් වාහනය ඩ්‍රයිව් කරපි සිග්නල් දාන්න බැරි වෙනවා හරි එකක් වෙනවා කියන එක ඒක අසතියද ස්වාමීන් වහන්සේ? නැත්තම් අසතිය කියන්නේ ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා මේ රාගසිත රාගසිත කියලා අඳුරගන්නේ නැති එක, එහෙම නැත්තම් ද්වේෂසිතක් එනවා ද්වේෂසිතක් කියලා අඳුරගන්නේ නැති එක, නැත්තම් මෝහසිතිල්ලක් එනවා ඒක මෝහසිතිල්ලක් කියලා අඳුරගන්නේ නැති එක, ඒ වගේ එකද අසතිය ස්වාමීන් වහන්සේ? ගොඩක් මම දැකලා තියෙනවා කෙනෙක් සමහරකට තමන්ට වැරදුනම් හිතනවා මේක තමයි අසතිය කියලා දුක් වෙනවා. මට එතන එහෙම දුක් වෙද්දී ඉච්චර එකඟතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ ආයේ කරන වැරද්දක් අත්වැරද්දක් වුණා කියන එක අසතිය කියලා මට එහෙම හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ ගැන ඔබ වහන්සේගෙන් ටිකක් තොරතුරු දැනගන්න කැමතියි, උපදෙස් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඉතින් ඔහම අසතිය කියන එක අපි දන්නේ සතිමත් වෙච්ච නිසානේ. දැන් මීට කලින් සතිමත් බවක් කියන එක මොකක් හරි නොදන්න කාලේ ඔය අත්තරදීම් සිද්ධ වෙනවා මොනතරම් කොච්චර දේ වුණත් ඒව අපි දන්නෙත් නෑනේ එහෙම එකක් වැරද්දක් කියලා හරි මෙහෙම අමතක අපි සමහරට පොඩි කාලේ ඔන්න කියනවා මොකක් හරි කකුලක ගලක හැපුණාම එහෙම මොකක් හරි එකක් ගිහිල්ලා ඔය අතප්පය තුවාල කරගත්තාම කිසි මූට සිහිය නෑ කියලා බැනුම් අහලා තියෙනවද ඔන තරම් අනේ එතකොට හිතන්නේ සිහිය කියන එක මොකද්ද මේ වෙලාවේදී අතප්පය තුවාල කරගන්න නැතුව කරන වැඩේ හරියට කරන එක සිහිය කියන එක වගේ තමයි අපිට අදහසක් තියෙන්නේ දැන් ඒ වෙනුවට දැන් තියෙනවා මේ වෙලාවේ මොකක් හරි දැනීමක් එක්ක ඇඟේ දැනීමක් එක්ක වෙන්න පුළුවන් හිතේ සිතුවිලි මට්ටමේ දැනීමක් එක්ක හරි වෙන්න පුළුවන් ඔනේ දැනෙන දේත් එක්ක ඉන්න එක සතිමත් බව කියන එක ඉතින් ඔහොම ඉන්නක ඒ බව දැනගත්තට පස්සේ ඊට සාපේක්ෂව තමයි අපිට දැනෙනව සතිමත් බව නැතිකමක් කියන එකක් අපිට දැනෙනවා ඒ දැනෙන්නේ අපි අර සතිමත් බව කියන එකට සාපේක්ෂව ඉතින් ඔය හැම එකක්ම සාපේක්ෂ වටිනාකමක් තමයි තියෙන්නේ දැන් ওই විදිහට තරහක් ආවම ඒක අඳුර ගන්න බැරි වීම ආසාවක් ආවම ඒක අඳුර ගන්න බැරි වීම ඒ හරහා ඒකත් එක්ක නටනට හිත ගොඩක් වල්මත් වෙච්ච වෙලාවල් වුණාම ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ තේරෙනවා මම සතිමත් වුණේ නැහැ කියලා මේ වෙලාවේ. ඒ වගේම මොකක් හරි දෙයක් කරනකොට වැරදීමක් සිද්ධ වුණාම දැන් ඩේට් එකට වැරදි ඊයේ දවස දැම්මහම මාසය මාරුණාට පස්සේ එහෙම නැත්නම් අවුරුද්ද තා ටික දවසකින් අවුරුද්ද මාරුණාට පස්සේ 2022ම කියලා දානවනේ සමහරලාට. අන්න ওই වගේ අපි අර කරගෙන පුරුද්දට කරගෙන ගියපු දේවල් අමතක වෙලා මේ වැරදි කරන අවස්ථාවලුත් එනවා. ඒත් හැම දෙයක්ම වෙන්නේ සතිමත් නැති බව තමයි ඕකෙන් කියන්නේ. ඒකට සතිමත් නැති බව කියන එකට අර සාපේක්ෂ වටිනාකමක් තමයි ඒකෙත් තියෙන්නේ. ඒක හරියට 100ට 100ක් හරියට කරා කියන එකත් සතිමත්ද කියන එක බැලුවා. දැන් එහෙමුණොත් අපිට මේ දැන් ලෝකේ දැන් රොබෝල හැම හදන්නේ. දැන් ඒ රොබෝලට කිසිම වරදක් සවදා සිද්ධ වෙන්නේ නැහනේ. රොබෝට කවදාවත් මේ ඩේට් එකක් වරදින්නේ නැහනේ. එතකොට ඒ රොබෝ සතිමත්ද? එතකොට ඔය වගේ ඊමේල් එකක් වැරදිලා වෙන මේල් බොක්ස් එකකට යවන්නේ නැහනේ රොබෝ කෙනෙක් කවදාවත්. එතකොට එහෙම බැලුවොත් මේ රොබෝ හොඳට අපිට වඩා සතිමත්ද? ඒ හරහා රොබෝට නිවන් දකින්න පුළුවන්ද කියලා බැලුවා. දැන් එහෙම එකක් නෙවෙයි සතිය කියන්නේ නේ අපිට මේ අඳුර ගන්න මේ ලෝකේ ස්වභාවය තේරුම් ගන්න මේ වෙලාවේ මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගැනීම සඳහා තමයි සතිය පාවිච්චි කරන්නේ. සතියත් තව ටූල් එකක් විතරයි. මේ මමයා කවුද කියලා තේරුම් ගැනීම සඳහා මේ ලෝකේ ස්වභාවය සිද්ධ වෙන්නේ මෙතන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ මෙන්න මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවලිය. මේ මගේ ළඟ තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ දඹදිව හරි වෙන ලෝකයක හරි වෙන තැනකවත් නෙවෙයි. එහෙම නැත්නම් බුදුහාමුදුරුව පහළ වෙච්ච කාලෙක හරි මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙන උනාට පස්සේ හරි සිද්ධ වෙන එකකුත් නෙවෙයි. මෙන්න මේ වෙලාවේ මගේ ළඟ සිද්ධ වෙන ක්‍රියාවලිය තේරුම් ගත්තනම් අන්න ඒ හරහා මම මෙයා කවුද කියලා අවබෝධ කර ගැනීම සඳහා මේ එක ටැක්ටික් එකක් තමයි සතිය කියන්නේ. මෙන්න මේ මොහොතේ වෙන දේ දිහා බලාගෙන ඒක අවබෝධ කර ගැනීම සඳහා මේ මොහොතට පැමිණීම තමයි සතිමත් බව කියන්නේ. එතකොට ඒ සතිමත් බව අවශ්‍යතාවය සඳහා තමයි අපි මේ දේවල් පුරුදු කරන්නේ. ඒ පුරුදු වීම හරහා පුරුදු වෙනකොට ওই වගේ වැරදීම් සිද්ධ වෙනවා වැරදීම් සිද්ධ වුණාම ඒක මොකක්ද කියලා වැරදු සිද්ධ වුණා කියලා තේරුම් අරගෙන අන්න ඒ හරහා මේ සතිමත් බව කියන එකත් ප්‍රයෝජනෙයි සඳහා අවශ්‍යතාවය සලකලා ඒක කරනවා. එතකොට සතිය කියන්නේත් බැලුවම මේ චෛතසික 52න් තව එකක්නේ. එතකොට සතියත් එතකොට මේ ලෝකේ තියෙන දෙයක්. එතන ලෝකේ තියෙන හැම දෙයක්ම සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා දුක්ඛා. එතකොට සතියත් අනිච්චයි. සතියත් දුකයි නේද? එතන සතිය කියන එකත් අපි ප්‍රයෝජනෙ සලකලා වැඩේට අරගන්නෝ. අරගන්නේ මොකටද? මේ ගමන කෙලවර කර ගැනීම සඳහා. මම හිතන්නේ නාමන්තට ප්‍රශ්නේ තව පැටලුණාද දන්නේ
නැහැ. නෑ සර් මේ තේරුණා. ඔබ වහන්සේ අර මේ ඒකේ ප්‍රශ්නේ මරණස්ථානයේ තියෙන රෝගී උදාහරණයෙන් උත්තරේ හරියටම දෙන්න කියලා හිතී සන්නස. ආ දැන් ඇත්තම ඒකෙන් තමයි මට මේ අල්ලගන්න ඕනේ. දැන් වැරද්දේ වැරද්දක් නොකර දෙයක් හරියටම කරා කියන්නේ එතන සතිමත්ය කියන එක නෙමෙයි මන රොබෝනි 100% සතිමත් කෙනා වෙන්නේ. ඒකම නෙමෙයි අර ලෝක ස්වභාවය අඳුරා ගන්න සඳහා අපි දිනු කරන චිත්ත ස්වභාවයක් විදියට සතිය කියන කාරණා මට හොඳටම පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ. ඊළඟ ස්වාමීන් වහන්සේ මට තව එක ප්‍රශ්නයක් කියන්න තියෙනවා අහන්න තියෙනවා. දැන් සතිය ගැන මෙහෙම කරනකොට දැන් මම ඉස්සර සතියේ හිම තීව්‍ර සතිය කියන වචනය එක යාර්ථය එක ඉස්සරහට කරගෙන දිනු කියලා නෑ. ඒ කාලයට සාපේක්ෂව මේ කාලේදී ලොකු ඒකෙන් ලොකු පහසුවක් අත්දැකීම. ඉතින් මට සතිය ගැන හරි මේ ප්‍රීතියක් ඇති වෙනවා හිතේ. ඒක ඇතුළම මම කරන්නේ සමාජයට කරන වෙලින් නවත්තලා මේක මේ හරි ස්වරූපයෙන් හරි සුබ දෙයක් නේ කියලා හිතේ හිතේ ඉන්නවා. ඉතින් ඉස්සරද සාපේක්ෂව ඉස්සරද දැන් කලබලෙන් ඉන්න වෙලාවල් තියෙනවා, කේන්තින් ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් සාපේක්ෂව දැන් නිකන් මේ අර නිෂ්කලංක මේ පාළු නගරයකට ගිහිල්ලා ඔය මේ කොහෙද වාඩිලා නිකන් තනියම ගඟ දිහා බලාගෙන ඉන්නවා වගේ අදහසක් තමයි මට ඒකට එන්නේ. ඉතින් ඒකකොට ටිකක් මට තියෙන අලස බවක් වගේ ඇඟේ හිතේ දෙකේම ඇති වෙනවා. කම්මැලි කමක් වගේ ඒතර ප්‍රීතිය වගේ ගතිය තියෙනවා. ඉතින් මම සමහරවිට බලන දැන් මේක මේ හොඳද නරකද කියලා හිතා ගන්න වෙන එහෙම ඉදුත් තියෙනවා සාමාන්‍ය. ඒක සාමාන්‍ය දෙකින් සතිය දිනු කරද්දී ඒක කොහොමද සාමාන්‍ය ඉගෙන කරන්න ඕනේ ඒ සම්බන්ධව මොකද දක්වන්න ඕන ආකාරය අපි.
ඒ වගේ වෙලාවල් වෙන්න පුළුවන්. දැන් ওই වගේම අර දැන් ওই ඔන්න ඔක අඳුරගත්තු එක දැන් ඔය මෙහෙම එකක් මේ වගේ ප්‍රීති අවස්ථාවක් ආවා කියන එක අඳුරගත්තු එක තමයි සතියේ තවත් මේ බලයක්. දැන් ඒතකොට අර අපි කියන්නේ සත්ත බොජ්ජංග ධර්ම කියලා. බොජ්ජංග ධර්ම වලදී ওই වගේ සමහර වෙලාවට හොඳටම ප්‍රීතියක් වෙන අවස්ථාවල් එනවා. ඒ වගේම සමහර අවස්ථාවල් එන්න පුළුවන් මේ කම්මැලි වෙලා එපා වෙන අවස්ථාවලුත් එන්න පුළුවන්. ඊළඟට සමාධිය බර වෙලා වෙන අවස්ථාවල් එන්නත් පුළුවන්. ඊළාට හිත හොඳටම ඇවිස්සලා මේක කරගෙන යන්න බැරි වෙන අවස්ථාවනුත් තියෙනවා. ওই හැම එකේදීම මේ වෙලාවේදී මගේ හිත මෙන්න මේ වගේ මට්ටමකයි තියෙන්නේ කියලා අවබෝධ වුණා නම් එතකොට අපිට ඒ අවබෝධය හරහා අපිට තේරුම් මේ ඒකට අවශ්‍ය පිළියමක් යොදන්න පුළුවන්. සාමාන්‍ය අපි සතිමත් නොවන කෙනෙක් නම් ওই වගේ දේවල්ට අහු වෙනවා. දැන් සමහරු වීරිය පැත්තට ගිහිල්ලා ගොඩාක් වීරිය දාලා ඒ හරහා ගිහිල්ලා එනට සමාධියක් නැත්තර නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ පිංකම් වගේ මොන හරි දේවල් කරන්න ගියාම ඒ පස්සෙම යන ගතියක් තියෙන ලිමිට් එකක් දන්නේ නැහැ නේ. ඔන්න විදිහට සතිමත් බව සතියට ඉස්සරහට මුලතැන දුන්නාම මේ හිතේ සිද්ධ වෙන වෙනස්කම් අඳුරගත්තාම අන්න ඒ වෙලාවේදී මේක දැන් ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මෙයාට වැඩි වටිනාකමක් දෙන්නේ නැතුව අනිත් අයට වඩා මෙයා ගොඩක් ඉස්සර වෙන්න හදනවා කියලා තේරුම් ගත්තාම අන්න එයාට වැඩි වටිනාකමක් නොදී ඊළාට අපිට ටිකක් කන්ට්‍රෝල් එක තියාගන්න පුළුවන්. අද සතිමත් බව නිසාම තමයි ওই විදිහට තේරුම් යන්නේ කියන එක මේ අවබෝධ කරගන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොමකින්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පෙර පූජනීය ස්ථාන ගැන තිබූ දැනීමක් නැති බවක් අත්දකිමි. ප්‍රධාන පූජනීය ස්ථානයක හේවිසි හඬට කැමැත්තෙන් එයට සමවැදී ඇසූ මට ටිකකින් එය බොඳවීමක් මෙන් එකවර ඒ හේවිසි හඬට කිසිදු සිතුවිල්ලක් නැති නිහඬ බවක් අත්විඳෙමි. දඹදිව වන්දනාවේ ගිය කෙනෙක් මට පූජනීය තැනක පින්තූරයක් එව්වා. එකවර බැලූ විට නිහඬ බවට ගියේ. පෙරමෙන් සාදු කියා පිළිතුරක් ඇවීමට සිත් නොවුනි. ඒ එක්කම එවූ කෙනාගේ හිතට හරි නෑ යවන්න මොනාහරි පෙරමෙන් කියා සිතුවිල්ලක් ආවා. එය කරන්න සිතුවට කරන්න ඇතුළේ නිඩ නොදුන් නිසා මන් ඒ කෙනාට මෙහෙම නිහඬ බවකට යන වග පමණක් ලියා යැව්වේ ඒ කෙනා එවූ දෙයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ගැටේ කියලා. ඒ අය සිතා සිටින්නේ මන් මග වරදවාගෙන කියලා. මට වන්දනා කරන තැනකත් දඹදිව පූජනීය ස්ථානවලත් මගේ කාමරෙත් සිහි කළ විට එකම නිහඬ බවකට යන්නේ මට කිසිත් නොහැඟේ. දැක්කා පමණි. ධර්ම පණිවිඩ සහිත ෆොටෝ දැක්කත් මට ඒවා දැක්කා පමණි. කිසිත් අරමුණ නොවේ. එහෙත් මගේ පුහුණුවට අදාළ දේශනාවක් නම් මම යම් අවස්ථාවල ප්‍රතිචාර දක්වමි. ස්වාමීන් වහන්ස, පුහුණුවේ වරදක් ඇතොත් කරුණාවෙන් මට පෙන්වා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවම වේවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, මේක පැනයක් කියලා මේ හෙඩින් එක යොදලා අපිට ලියුම් කරලා තියෙන්නේ. වාර්තාව අවසානයි ස්වාමීන් වහන්ස.
ඔව්, ඉතින් මේ ඕක වැඩි දියෙන ඕක අර මේ අපිට කිවර කමන්නේ නැහැ. ඉතින් තැන් තැන්වල කියන්න ගියොත් නම් ඉතින් අනිවාර්යෙන් පිස්සා කියලා කියනවා. නැත්තම් මේ මුට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් ඒක ලෝක ස්වභාවය. ඉතින් අර ටිකක් ගඳ ගන්න සාදු කියන වැඩිපුර දඟලන මේ දේවල් වලට ටිකක් අපි කැමතිනේ පිරිස. ඉතින් මේක ටික ටික කරගෙන යද්දි මේකේ ඇතුළත ඉතින් සාදු කීම සහ වන්දනාව මේ ඇතුළෙම තියෙනවයි කියන එක තේරුණාට පස්සේ ඉතින් අර පොඩි ගතියක් එනවා. මේ මේ ටිකක් සමහර විට එක පැත්ත අනිත් පැත්ත යන්න පුළුවන් ටිකක් ප්‍රතික්ෂේප කරන ගතියක්, ඒව වඳින්න ඕනේ නැහැ කියන ගතියක් සහ මේ ඒකත් එක්ක එන ද්වේෂයක් එන්න පුළුවන්. ඒක නැතුව මේ සාමාන්‍ය විදියට වන්දනා කරනවා, සාමාන්‍ය විදියට ඒවට සතුටු වෙනවා. ඒ අර වටේ ඉන්න පිරිසින්ද ඒව ප්‍රතික්ෂේප කරනවා කියලා ඒ පිරිසට කවදාවත් කියන්න හොඳ නැහැ. මොකද එක එක පාරමිතා ශක්තියින් එක්කනේ අපි ඉන්නේ. 100ක් ගත්තොත් පාරමිතා ශක්තියින් එක ඒ මෙයාලගේ පුණ්‍ය ශක්තිය 100ක්. ඉතින් සමහරුන්ට භාවනාව කොහොමටත් හිත තියන්න බැස් දෙක වහන්න බෑ. ස්වාමින්වහන්සේලාට වැඩසටහනක් කරා ඒකේ ඒ අයට ඇස් දෙක වහන්න බෑ. තප් විනාඩියක්වත් ඉන්න බෑ ඇස් අරිනවා. ඉතින් සමහර විට එයාලගේ පාරමිතා ශක්තිය තව පිරෙන්න ඕනේ. දාන සීල ඒවෙන් පිරෙලා තමයි මේ ටික ටික ඉස්සරහට යන්න ඕනේ. ඉතින් එහෙම පුද්ගලියොත් ඉන්නවා. එතකොට තව මේ මේ පිරිච්ච පුද්ගලියොත් ඉන්නවා. මේ ඒ වගේ මේ පරාසයක් තියෙනවා. ඒ පරාසයේ ඉන්න අය ඒ වැඩ කටයුතු කරනවා. ඉතින් මේ මුලම ඉන්න අය භාවනා විතරක් කරන අයට මේ ඇනුම් පද කියනවා. මේ මෙයාලා ඉඳ සාසනේ රැකෙන්නේ නැහැ, මේ අපි ඉඳ සාසනේ රැකෙන්නේ කියලා. ඉතින් ඇත්තට මේ දෙපැත්තම මේ පුඩු මුළු රේන්ජ් එකම තියෙන්න ඕනේ. ඉතින් අපිට තියෙන අපි මේ යන ගමනත් එක්ක ඇත්තටම මේ මේ කරන්නේ තියෙන උතුම්ම දේ හින්දා අපිට අර පල්ලෙහායි දේවල් වලට ටිකක් හිත යනවා, අඩු ගතියක් තියෙනවා. නමුත් ඒව ප්‍රතික්ෂේප නොකර ඒවත් එක්ක ඉඳත් සතියෙම තමයි ඉතින්. නරක දේවල් නෙමෙයි ඒවත් එක ඉන්නවා. හැබැයි ඉතින් අර ඊ කොච්චර ගරාජ් එකක වුණත් මේ 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 තමන්ගේ හිත හදා ගන්න පුළුවන්. ඒක තමයි මේ කියලා තියෙන්නේ. හේවිසි සද්දෙත් එක්කම නිහඬභාවයට ගියා. ඉතින් කවදාවත් හේවිසි සද්දෙත් එක්ක නිහඬභාවයට යනවයි කියන එක ඒක හේවිසි ගහන කාටවත් හිතා ගන්න බෑනේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ මේකත් එක්ක හිත සමාධිගත වුණොත් ඒ හේවිසි සද්දේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකින්ද අන්න ඒ දේ වටිනවා. හැබැයි ඒ දේ පෙන්නണ്ട് ඒ දේ කියන්න යන්න ගියොත් එතනත් මමය හැදෙනවා සහ ඒ ගැප් එකක් හැදෙනවා. මේ මේ අපි මෙහෙමයි අරයලා මෙහෙමයි කියලා. ඉතින් අර ගන්න ඕනේ දේ තමයි මේ මේ ලෝකේ දුවන්නේ පිස්සුවක්. ඒ ඒ අය ඒ දුවන රටාව නවත්තන්නවත් ඒක ගැන මේ මේ මොනවා හරි හිතන්න ගියොත් අපි කියලා වෙන් වෙනවා. මමයව හැදෙනවා ආයේ. ඒකින්ද මමයව මේ අවස්ථාවේදී මමයව ඒ අවස්ථාවේදීවත් හදන්න නැතුව මේක තමයි ස්වභාවය කියලා නිකම් බලාගෙන ඒක ඒක තුල ජීවත් වෙන්න තියෙන්නේ. එයාලත් එක්කත් ඒ විදිහට ජීවත් වෙන්න තියෙන්නේ. එයාලට කිව්වට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. නොකිය ඉන්නත් හොඳ නැහැ. පොඩි ඉංගියක් දෙන්න ඕනේ ඒ වගේ. මේකේ නිහඬ භාවයක් තියෙනවා කියලා. නමුත් සමහරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ පිළිබඳ දේශයක් ගන්න නැතුව එයාලා අනේ පව් කියලා. ඉතින් එයාලටත් පුළුවන් දවසක ඉන්නේ කියලා වගේ අර මේ මේ අපේ මම යවත් දිය කරගෙන යන එකක් තමයි මට හිතෙන්නේ. හරි කියලා.
එහෙමයි සවන්නස. ඒ වගේ සිදුවීම් මමත් මම තුලත් ඒ වගේ සිදුවීම් සමාන්තර සිදුවීම් අත්දැකලා තියෙනවා. එහෙම එක පාට පින්තූරයක් දැක්කම කලින් වගේ හිත මේ අර එක මේ අධික ප්‍රීතියකට වගේ ඇවිල්ලා ඉස්සර වගේ එහෙම වෙන්නේ නැතුව හිත නිකන් මධ්‍යස්ථව තියෙන එකක් දැකලා තියෙන එක මටත් හිතුන්නේ නැහැ ඒක වරදක් කියලා සවන්නස. එහෙමයි. බොහොම පිනනිත් ඒක ඔබ වහන්සේව මේ ධර්ම ස්වභාවයට පිළිගන්න බැරුණ පාද නමස්කාර පූර්වක ඔබ වහන්සේව මේ ධර්ම ස්වභාවයට පිළිගන්නවා.
මන්දිය පරක් වුණා මේ ගමට පින්ඩපාතේ ගියා. ඉතින් පින්ඩපාතේ ගිහිල්ලා අට විතර වුණා ආපහු එද්දි දානි අරගෙන ඉදදි චුට්ටක් පරක් වුණා.
එහෙමයි සවනස්. එහෙම අවුලක් නැහැ. හරි ඊළඟ සවනස් හයන්ති ඉදිරිපත් වෙලා තියෙනවා. හයන්ති අවස්ථාව ගන්න පුළුවන්. මම දැන් අන්මියුට් කරනවා. අන්මියුට් කරලා ওই පැත්තෙන් කතා කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස මම අයියා පණි යොමු කළේ මට ප්‍රශ්නයක් තියුණා. මේ අර මේ මට ප්‍රශ්න තිබුණේ දැන් එහෙම එවනකොට දැන් මගේම මේ අර මට කියන්න තුින්ද දැන් ගොඩක් ඒවල බලාපොරොත්තු වෙනවා මම දන්නවා. ඉතින් මම අර නොකිය ඉඳ හදද්දී මට දැන් හිතනවානේ දැන් සාදු කියලා සනසන්ඩ යවන එකක් කරන්න බෑ බැරි කමක් එනවා ඇතුලෙන්. ඒ කියන්නේ එයාව සනසන්න මොකටද කරන්න කියලා අහන එකක් වගේ එනවා.
නෑ ඒකේ තියෙන්නේ ඇතින් ඇත්තටම මේ 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 ලෝකෙ තනිකර රඟපෑමක් කරේ නැත්නම් අපිට දැන් ජීවත් වෙන්න බෑ. මොකද අපි දැන් හරි මාර්ගයට ගිහිල්ලා අපි රඟපාන්න නැතුව ඉන්න ගියොත් එහෙම මාර ප්‍රශ්නයක්. දැන් කවුරු හරි ලස්සනට ඇඳගෙන පොඩි එකෙක් හරි අපි ගාවට ආවොත් ලස්සනයිද කියලා ඇහුවොත් අපි කියනවනේ ආනේ ශෝක් පුතා හරි ලස්සනයි කියලා. ඉතින් ඇත්තට මේක හදවතින් නෙමෙයි කියන්නේ අර ළමයව සනසන්න. ඉතින් ඒකෙදි අපිට ඇත්තට මේක ද්වේෂයක් නෑනේ. ළමයා හරි හරි සතුටින්නේ අපි කියන්නේ. දැන් මේකෙදි අපිට සමහරවිට අපිට අමනාපයක් එනවා. අන්නේ අමනාපය අපි දැක ගන්න ඕනේ. ඒ අමනාපය දැකගෙන මන්නම් කරන්නේ අනේ ෂෝක්නේ කොහෙන්ද හොයාගත්තේ අනේ ඉතින් අපිටත් යන්න තියෙනවා නේද සාදු සාදු කියලා බොරුවට දැම්මට පස්සේ ආ එතනින් ඉවරයි ඒ කතන්දරේ.
සර්හන්ස එතකොට එතන බොරුව දැන් අපි එහෙම දැම්ම මට ඒ වෙයි සෝයි මහන්ස නමක්. ඉතින් මට මේ
එහෙනම් වයින්ඩ වටිනවා. නෑ ඉතින් එයාලගේ ඔව් එයාලගේ සතුට ඒක අර.
ඉතින් වලට ගරුත්වයේ හින්දා මේ මට දැන් අර මං මුකුත් නොකර හිටියාම කියන්නේ මං නිකහර ආ දැන් මං කිව්වා මෙහෙම මං නිස්සරණ අරනේ අහනක මියා ටිකක් අකමැත්තකුත් තිබුණා අනිත්
කෙනා. කැමති නෑ දෙයියනේ ඔවා කියන්නත් යන්න එපා නිස්සරණ කතාවක්වත් කියන්න එපා පුදුම අකමැත්තක් තියෙන්නේ. අර අර අම්පිටි රාහුල ආඳුරු කියලා නිවන් දකින්නවා කියද්දි වී ගාලා නිකම්ම ලොකු බයක් එනවා කියලා. ඒ වගේ තමයි.
සහන්සේ ඒ කියන්නේ අර දැන් හිතමුකෝ මන්ත්‍රී මට මන් දන්න මට මුකුත් කියන්න බෑ කියන්නේ ගරුත්වය මමත් යම් කවස්ථාව දැන් අහපල මට දැන් අර මෙතන මට අවශ්‍ය කරන දේවල් ඉලක්ක කරන්නේ දැන් මට එහෙනම් ඒකට මම ආනෙකට ආස කියන්නේ කැමැත්ත තියෙනවා මට තව වැඩි දියුණු කරගන්න කියන්නේ මම වැඩි දියුණු කරගන්න නෙමෙයි අර වර්පූණු වෙන්න මොනාද ඕනක ඉතින් මම එහෙම ගිය දැන් වටේ යන යාල මැදට යන්නේ වටේ නේ යන්නේ මැදට එන්නේ නැන්නේ වතුරට බහින්නේ මට අපි ඉඳන් පිනනවා. ඉතින් මට අර එකපාරම මේ බුදුරජාණන් වහන්සේට එහෙම සිවුරක් දානවා දැක්කා මට මුකුත් හිතෙන්නේ නැද මම බැලුවා මම එහෙම දේශයන්නේ දැන් අර කරනවා ඒනට අර එන්නේ නැහැ නිකන් මෙහෙම අර ඒ අපි හැමදේම කරන තුර තියෙන්නේ යමක් බලාපොරොත්තු වෙන්නේ කරන්නේ.
ඔව්
දැන් මේ පිරිත් කියවලා මට ලෙඩක් තියෙනවා නම් මම සෝ ඒවා ඕක සීල් කරගන්න පිරිත් කියන්නේ. ඉතින් මට දැන් තේරෙන්නේ නැහැ මට දැන් ඒක මං අර ඉවිලා මට හිතුණා දැන් මං සාදු කියලා යවන්නවා බවට දැන් ඇතුළේ මොකද්ද වෙනවා ඉඩ දෙන්න. එයානේ ඒක ඒක වෙන්නේ මේ කරන්න ඕනේ. කොඩින් ගියක් දීලා ඉන්න එච්චරයි වගේ.
ඔව් ඒක හොඳයි. ඒකෙදි අපේ සියුම් මං කියන්නේ අර සියුම් අපේ තියෙන දේ බලන්න ඕනේ. ඒක අපිට අහුවෙන්නේ
නැහැ.
ඒක ඇතුළත මේකට අමනාපයක් තියෙනවාද කියන එක බලන්න ඕනේ. හැබැයි එහෙම අමනාපයක් නැත්තම් මේ නිකන් ගණන් ගන්න නැත්තම් ඒකට රිප්ලයි කරන්න ඕනෙත් නැහැ. ඇත්තටම ඉතින් මොකටද රිප්ලයි කරන්නේ? මැසේජ් කරන්න ඕනෙත් නැහැනේ අප්පා. ආමුදුරු කෙනෙක් නේ.
වන්දනාවගේ ෆොටෝ එකක් කිව්වේ.
ඔව් බොරුවට රතපාග වැඩක් නැහැ. බොරුවට ආමුදුරුවන්ට මේ ඉන්න බැරුවට කානවට මේ එවන්නේ. ඉතින් ඒවා ඉතින් එච්චරම
මං ඉන්දියාවේ හිටියත් මට ඇත්තටම මං ඉන්දියාවේ යම් කාලයක් හිටියා මට යන්න උනේත් නෑ. මට ඒක මම කියන්නේ පුහුණුවකට තමයි මාස කීපට කලින් තමයි නිස්සාරණේ සම්බන්ධ වුනේ. ඉතින් මට ඊට කලින්වත් ආසාවක් තිබ්බේ නෑ. ඒ කියන්නේ මම ප්‍රතික්ෂේප කරන්නේ මට ඒක ලැබුණොත් යනවා කියලා. ඉතින් දැන් වුණත් මම හිතේ නිකන් අනේ ඉන්දියාවේ ඉඳලවත් ගිහින් නෑනේ. ඒ වගේ එකක් තමයි කියන්නේ.
ඔව් ඔව් මගිනුත් අහනවා හැමෝම අහනවා මේ සාමිනාස් ඉන්දියාවේ එහෙම යන්න කැමති නැද්ද කියලා. මට ඉන්දියාවේ තමයි මේ නිස්සරණෙන් එළියට බයිනවයි කියන එක පුදුම කම්මැලිකමක්. දැන් ඉතින් ඒක ලොකු හැඟීමක් එන්නේ නැහැ. ලොකු හැඟීමක් එන්නේ නැහැ. හැබැයි ඒක ලෝකෙට කිව්වට පස්සේ එන ප්‍රශ්න අඩු වෙනවද වැඩි වෙනවද?
වැඩි වෙනවා සර්.
වැඩි වෙනවා. එතකොට මධ්‍යම ප්‍රතිපදාව තමයි ඒ පොඩි කාටත් අපි කියන්නේ නැහනේ මේ වැලි සෙල්ලම් මේ සෙල්ලම් ගයක් හදලා මේ ඇවිල්ලා බත් කන්න කිව්වට පස්සේ අපි ගිහලා වැලි කන්නේ නැහනේ. අපි අපි ඒ බත් එක අතට අරගෙන බත් වගේ රඟපාලා පුතා හොඳයි හොඳයි එහෙනම් මම බත් කෑවෑ එහෙනම් මයි යනවා කියලා කියන්නේ ඇත්තටම බොරුනේ. බොරු වුණාට අපි එහෙන ආදරයෙන් කියන්නේ පොඩි කාට එහෙන ආදරයෙන් ඒකේ පැවැත්ම. ඒ සමාජයේ පැවැත්ම. ඒක සමාජයේ පැවැත්ම. එතකොට මට ඔය වගේ හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කිව්වට පස්සේ ඇත්තටම මේ ඉස්සර නම් මම බයිනවා. ඒ කියන්නේ බයිනවා ගම මොන මගුලක්ද ඕවා කරන්න පිස්සු දන්නේ හාමුදුරනේ ඇවිල්ලා භාවනා කරගන්න කියලා කියනවා. හැබැයි ඒක මට පස්සේ තේරුණා මම මේක දේශයකින් කියන්නේ සහ යා ඒක කරන්න යාට බැයි නම් අපි යාට ඒක කියලා වැඩක් නැහැ. එතකොට මම කරන්නේ අනේ ඔව්නේ ෂෝක් නේද කිව්වා මේ ඇත්තටම ෂෝක් නේ යාට.
ඒ
ඉතින් මම ඒක කිව්වා. ඉතින් ඔව් ෂෝක් නේද ඒකනේ ඒක තමයි කියලා මේ ඉතින් මේ ළඟදී මිනිස්සෙක් ඒ මිනිහට කොච්චර කිව්වත් භාවනා කරන්න එන්න කියලා එන්නේ නැහැ. ඒ මිනිහයා බයික් එක විකුණලා ලක්ෂ දෙකක් ගෙනල්ලා අපේ වෙන මහත්තයට පූජා කරා මේ හාමුදුරුවන්ට ඉන්දියාව යන්න ටිකට් එකක් අරන් දෙන්න කියලා. දැන් ඉතින් පව් ඉතින් ඒ මනුස්සයාගේ තියනේ සියල්ල ඒ තමන්ගේ බයික් එක විකුණලා මේ මේ සල්ලි ටික ගෙන දුන්නේ මම මේ මෙච්චර භාවනා කරන්න එන්න කියද්දි. ඉතින් මොකොත් කියලා බෑ මොකද එයාගේ පින්න නවත්තන්නත් අපිට බෑ. නමුත් ඉතින් ඊට පස්සේ කිව්වා හරි මහත්තයෝ එහෙනම් ඉතින් මේ මේ ඔය ඉඩ තියෙන වෙලාවක ඇවිල්ලා ඉතින් මේ පැත්තේ ඇවිල්ලා යන්නකො කියලා කිව්වා. ඒකට කැමති. ඇවිල්ලා ඔය මොන හරි බනිස් කිඩියක් හරි පූජා කරලා යන්න කැමති. හැබැයි ඉන්න කියන එක පුදුමාකාර බයක් යාළට. මේ කැලේක ඉන්නවයි කියන එක පුදුමාකාර බයක්. එතකොට ඒ අයට මේ එයාලගේ පාරමිතා ශක්තිය පිරලා 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 මේ මේ ආධ්‍යාත්මය පිරුණාට පස්සේනේ මේ බය නැතුව කැලේක උනත් ඉන්න පුළුවන්. ඉතින් එතකොට අපිට යාව බලෙන් ඇදලා මෙතන ගෙනත් දැම්මුත් එහෙම යා මේ සංසාරේ මේ මෙයා ශාප කරනවා මේ 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 ධර්මයේ. එතකොට කරන්නේ
හැමෝම ගමනකනේ.
ඔව් එතකොට අර එහෙම කිව්වම ඉතින් ෂේප් වුණා. ආදරේ වැඩි අපේ කරුණාවක් මෛත්‍රියක් ආවොත් ඉතින් ඒ තෙතමනයක් ආවොත් අනේ පව් ඉතින් මේ මනුස්සයා ඉතින් දඟලනවානේ මේ මනුස්සයා දඟලන්නේ කවදා හරි නිවන් දකින්නනි කියලා වගේ නිකන් හැඟීමක් එක්ක මේ එච්චර අර මේ මේ අමනාපයකින්වත් අර ඒ මනුස්සයාට මේක කියලා දෙන්න යන ගතියෙන් අඩුයි. කියන්නේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට පැහැදිලිව කියනවනේ අර වැද්දෙට බණක් කියන්න යදී ඊළඟ ඊතලේ මේ මේ සාරිපුත්තට එන්නේ මෙන්න පැත්තකට වෙන්න කියලා. ඒ ජවතා කවදාවත් ඒක කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. අපි වගේ හැමෝටම බණ කියන්න යන්නේ නැහැ. එතකොට කවුරු හරි ඇවිල්ලා මේ 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 මට ඔබ වහන්සේගේ කේස ධාතුන් ඕනේ මට මේ මේ පූජා කරන්න කිව්වොත් දෙනවා. ඒ සිවුරදී ඉල්ලුවොත් ඒක දෙනවා. උන්නාසේ එතන කියන්නේ යන්නේ ඔබ බොරු වැඩක් කරන්නේ ඕක කරන්න යන්න එපා මේක කරපන් කියලා කියන්නේ යන්නේ කවදාව. එයාගේ පාරමිතා ශක්තිය ඒක දකින්න පුළුවන් බුදු කෙනෙක් විතර ආසය අනුසය ඥානය තියෙන්නේ. එතකොට ඒ දකින්නවා මෙයාට මේක බුදු මේ මේ නිවන් දකින්න බෑ. මෙයා ටිකක් පාරමිතා පුරෝගෙන යන්න ඕනේ. ඉතින් එතකොට ඒ පැත්තට තල්ලු කරනවා. ඉතින් මට
ඒ කියන්නේ අර දැන් මට දැන් කියලාට හිතෙන් දැන් මම හිතන ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට මට සිතුවිලි එන්නේ දැන් ඒක නට එන්නේ නැහනේ. ඒ කියන්නේ ඒක නට ඒක වඩන්න ඕනනේ.
එතකොට
මේ අදා මම කොච්චර හිතුවත් දැන් සමහර හැම කියන්නේ එයාට හිතෙන්නේ නැද්ද? එයාට හිතෙන්නේ නැහැ. ඒක මොකද එයාට හිතෙන්නේ එයාගේ සීමාවේ. ඒකනේ.
ඔව්. ඒක තමයි පාරමිතා කියන්නේ.
අය මට ඉතින් එහෙම හිතුණා මම බලනවා එයාට හිතෙන්නේ නැද්ද? එතකොට මට එතකොට එන්නේ අනිත් එහෙම මම තරහක් එන්නේ මම කොහොමද කියන්නේ ඉතින් එයාට යන්න ඕන තැනට. එතකොට
ඒකේ ලොකුම දේ තමයි නොකිය ඉන්නේ. ශ්‍රද්ධාව නැති එකට ශ්‍රද්ධාව ඇති කරනවා කියන්නේ මේ ලෝකේ සාපයක්. එහෙම කියන්න හොඳ නැහැ. හැමෝම කියනවා ශ්‍රද්ධාව කියන්නේ ලොකු වටිනාකම් දෙයක් එහෙම කියන්න එපා කියලා. නමුත් අපි අත්දැකීම් අනුව ඔය කියන්න ගිහිල්ලා අපිත් එක ලොකු තරහක් ඇති වෙලා මේ මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද අපි අත්දැකීමෙන් කියන්නේ එන කෙනාට කියලා දෙනවා. එන කෙනා එන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් ඒක වැඳගෙන අනේ සමින්නස අපිටත් කියලා දෙන්න පොඩ්ඩක් ඔය කරන දේවල් කියලා. ඉතින් මේ මේ ඊයේ පින්ඩපාතය ඇද්දිත් මේ පින්ඩපාත එක්ක පාට වාහනයක් ඇවිල්ලා නවත්තලා කපල් එකක් ඇවිල්ලා අටපිරිකර පූජා කරන්න හදුවා. මං කිව්වා ඉතින් පින්ඩපාතය ඇද්දි අපි හොගන්නේ මේ මොකද්ද ප්‍රශ්නේ කියලා. නෑ සාමිනවාස මේ ළමයා ඉපදුනා විතරයි ICU එකේ හුස්ම ගන්න බෑ ඔක්සිජන් මැෂින් එකට ගහලා තියෙන්නේ මේ වෙලාවක් බල්ලා කියලා වනගවාසි මේ වික්ෂුවකට අපි අටපිරිකර පූජා කරන්න කියලා. මට ඉතින් මොකද්ද කියන්නේ ඉතින් පවුනේ මිනිස්සු ඊට මම නිස්සරණ වනේ පෙන්නලා එතෙන්ට යන්න මං එන්නම් කියලා ඊයේ දවසේ වැඩසටහනක් තිබ්බා. ඒක කරන ගමන් මුළු ඔක්කොගෙම පින් අරන් දුන්නා. අරන් දීලා මං කිව්වා හැබැයි උඹලා සම්මයා සනීපුනාම මෙහෙ ඇවිල්ලා භාවනා කරේ නැත්තම් මේ බලාගත්ත හැකි කියලා. ආනේ නෑ සන්නස් අපි මේ එනවා අනිවාර්යෙන් භාවනාවට කියලා ගියා. ඉතින් එතකොට අර වැටිච්ච වෙලාවේ යාලා පොරොන්දු වෙනවා ඇත්තටම. ඉතින් යාලගේ පිනත් වෙන්න ඇති මේ භාවනා කරන පිරිසක් දැක්ක. ඉතින් කවදා හරි යාලේ ඒ වගේ අර උපක්‍රමශීලීව ගන්නවා මිසක් අර විහිළුවෙන් විහිළුවෙන් අර මේ කවදාවත් අර මේ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේක මේ අපිටවත් කරගන්න අමාරු වෙන්නේ අපි කරන්නේ. ඒ මට්ටම හැමෝටම නෑ. ඉතින් මේ 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 ඉතින් අපිට මේ කියන්නේ විශාල පිරිසක් මේ කියනෝ නම් මේකත් බොරුවක්. ඒකින්ද අල්ප පිරිසක් තමයි මේ කියන්නේ. ඉතින් ඒක තමන් සතුටු වෙන්න ඕන දෙයියනේ. මට මෙහෙම එකක් හිතිච්ච එක මට මේ දෙයක් ලැබිච්ච එක කොච්චර පිනක්ද කියලා හිතාගෙන සාදු කියාගෙන අපිටම අපි සාදු කියාගෙන යනවා මිසක් මේ ලෝකේ හදන්න අමාරුයි.
සහවාස ඒ කියන්නේ අපි විශ්වාස කර ඒකේනා විශ්වාස කරන දෙන්නේ ඒකේනාට ඇත්ත වෙන්නේ
අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒක එච්චරමයි. එයා ඒක අදහනවා. ඒ අදහන දෙත් නරක නෑ. ඉතින් නරක නෑනේ. ඒ කියන්නේ මේ බුදු පිළිමයකට වඳිනවයි කියන එක නරක නෑනේ. ඒකෙත් තියෙනවනේ එයාගේ ලොකු කුසල් ප්‍රමාණයක් වැඩෙනවා ඒකෙන්. ඉතින් එයා ඒක සතුටුයි. ඒක එයාගේ ප්‍රමාණයේ ඒක මොන්ටසෝරි ළමයට අපිට කියන්න බෑනේ ඒ ලෙවල් ඉගෙන ගන්න කියලා. එතකොට එයාට තියෙන්නේ මොන්ටසෝරි වැඩ. එතකොට මොන්ටසෝරි වැඩ වලින් අපි ආව පිනවන්න ඕනේ. එයාට දෙන්න ඕනේ මොන්ටසෝරි වැඩ. ඊට ඕ ලෙවල් වලට ආවට පස්සේ ඒක වෙනම එකක්. පහ වසරට ආවට පස්සේ වෙනම එකක්. එතකොට පහ වසරට
ළමයි.
ඔව්.
දානේ දානේ ගැන වුණත් ඒ පෝස්ටර් එක තිබුණා දුන් දෙහි විපාක ඇත කියලා. දැන් මට වෙලා තියෙන දේ මට දුන්න දාන සීකලා මොන මං එහෙම චූටියට කරන දෙයක් හරි මට සීමෙන් සීකලා බොඳ වෙනවා. ඉතින් මේ මට දැන් දැන් මට තේරෙ කියලා දේව දැන් ඉස්සර තිබුණ එහෙම සීහ කරන්න පුළුවන්. දැන් එහෙම නෙවෙයි සීහ කරන්නත් දැන් සීහ කරුවා මේක බොඳ වෙලා යනවා. ඒ කියන්නේ මතකෙත් බොඳ වෙලා යනවා.
ඔව් ඒක විපස්සනාවට ගන්න පුළුවන්. ඒ වුණාට චාගානුපස්සනාව කියලා බුදුරජාණන් වහන්සේම ඒක සඳහන් කරලා තියෙනවා භාවනාවක් වශයෙන්. දුන් දාණය මතක් කරලා සතුටු කරගන්නවා. එතකොට හිත සෝමනස්සයට මේවා වෙනවා. ඒ කියන්නේ සෝබන චෛතසික ඇති වෙන්න ඉඩක් හදලා දෙනවා. ඒ වගේ සතිය මේ ඇති වෙන්න ඉඩක් හදලා දෙනවා. ඉතින්
සෑස මගේ බොඳ වෙනවනේ. එහෙම.
ඕ නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඒක ඒ කියන්නේ සිතුවිලි කොහොමදත් බොඳ වෙලා යනවනේ. එනවා යනවා. එනවා යනවා.
දාන ඉවරයිනේ. දාන දුන්න එක දැට සිහි කරන එකෙන් අර එතන මට තේරෙන්නේ මට ඒක ඒක සිහි කරද්දිත් තේන්නේ.
නෑ එතකොට එතකොට බලන්න ඕනේ. ඒකේ ඇතුළත තියෙන්නේ වංචනික ධර්මයක්ද? මේ අමනාපයද? මේ ප්‍රතික්ෂේප කිරීමක්ද තියෙන්නේ කියන එක හොඳට බලන්න ඕනේ. ඒක තමන්ගේ අතේ තියෙන වැඩේ. ඒකින්ද අපිට මෙච්චර භාවනා කරා කියලා දානයක් දීලා සතුටු වෙන්න බැරි කමක් නැහැ. ඒක නැවත නැවත අරගෙන සතුටු වෙන්න බැරි කමක් නැහැ. ඒක එහෙම තියෙනවා නම් හොඳට බලන්න අර මේ යට තියෙන්නේ ද්වේෂයක්ද මම අමනාපයක්ද මොකද්ද වෙන දිට්ටියක්ද මොකද්ද තියෙන කියන එක තමන් හොඳට මේ තමන්ගේ හිත ගැන පරීක්ෂාකාරීව බලන්න ඕනේ. ඒ කියන්නේ අපි ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. ඒ කියන්නේ මේ කම්මස්සගත ඥාන සම්මාදිටි තියෙනවනේ. මවෙක් ඇත පියක් ඇත මේ පිනක් ඇත පවක් ඇත කියලා ඒ හැම දෙයක්ම තියෙනවනේ. එතකොට අපිට
දැන් දුන්න දෙන එක දෙනවා. එතකොට අර ඒක ආයෙ නිකන් මේ මම දුන්න කියන එක.
ඔව් ඉතින් ඒක ඒක දෙන්නෙත් ඉතින් මමනේ සිල් රකින්නෙත් මමනේ. ඒ කියන්නේ මුලින් ආත්මයක් හදා ගන්නවා. ඒකෙදී අපි මුලින්ම ආත්මය නැහැ කියලා පටන් ගත්තොත් ඒත් සබ්බාසෝ සූත්‍රය කියනවා ඒකත් වෙනම දිට්ටියක්. ඒකින්ද අපි ඔව් මුලින්ම අනාත්ම කියලා පටන් ගත්තොත් ඒ දැන් කියන්නේ ගොඩාක් කට්ටිය ඉන්නේ බුදු වෙලා රහත් වෙලා කියලා කියන මුලින්ම පටන් ගද්දිම ඔහෙම කෙනෙක් නැහනේ. එහෙම කෙනෙක් නැහැ කියලා තමයි පටන් ගන්න. එතකොට ඉතින් කෙලිම සබ්බාසෝ සූත්‍රය සඳහන් කරන අනාත්මයි කියලා පටන් ගත්තත් උච්ඡේදවාදයට වැටෙනවා නිකම්. ඒක අර අපි යන්න ඕනේ. අපි දානයක් දුන්නා. ඒක සතුටුනා එච්චරයි. ඒකත්
ටිකකින්
ටිකකින් පස්සේ බලද්දි ඒකත් තියන සිතුවිල්ලක් විතරයි ඇවිල්ලා යනවා.
අන්න ඒ වගේ වෙන්නේ. ඒ කියන්නේ
ඒක බොඳ වෙලා ඒක
ඩීටේල් බලන්න බෑ. ඒක දුන්නා. අන්න ඒ
නවතින්නේ.
ඔව් ඒක බොහොම මට පැහැදිලි කළා දුන්නා. නිදි නිරෝගී සුව වේවා.
තෙරුවන් සරණයි. සුපත් වේවා.
අවසරයි ස්වාමීනාස. ඊළඟට චම්පිකා ඉදිරිපත් වෙලා තියෙනවා. මම චම්පිකාට ආරාධනා කරනවා අන්මියුට් කරලා කතා කරන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
මට තියෙන කමටහන් වර්තාවක් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්ස. මම කරන දේ ගැන දැන් මම වාඩි වෙලා හරියන්ට ඉන්නකොට හුස්ම ඉහළ පහළ යන විදිහ මම බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකන් සොන්සෙන් දැම්ම කාලයක් ඉස්සේ කරන නිසා මට ඒක નિરાයාස වෙනවා. නාස්පුඩු ඉහළ පහළ යන ආකාරය තමයි මට වැටහෙන්නේ. ඒ අර මට ඒවයේ වෙනස්කම් එච්චර මට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ සිතේ ස්වභාවයට નિરાයාසෙම යනවා. ඒකට විවිධ සිතුවිලි මතුවලා එනවා. මම කරන්නේ ස්වාමීන් වහන්සේ මම ඒ වෙලාවේ බලාගෙන ඉන්නවා. ඒ වෙන දේවල් මොනවද කියලා. හැබැයි මම ඒව තෝරන්න යන්නේ නැහැ. අතීත අනාගත ස්වභාවය එහෙම මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ඒ හැමදේම බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉනොත් මට තේරෙනවා මේ සිත විසින්ම තමයි මේ දේවල් මතු කරලා දෙන්නේ කියලා. යම් කිසි ප්‍රපංච වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියන මට හොඳට තේරෙනවා ඒක. එහෙම යන්නේ නැහැ මේ කාලයක් ගතොත් තප්පරයක් හරි මට එහෙම වුණොත් මට තේරෙනවා මේක ප්‍රපංච වෙනුණා නේද කියලා ආයි සතියෙන් බලාගෙන ඉන්නවා. මේ ආකාරයට ස්වාමීන් වහන්සේ ඉන්නකොට දැන් මම පරයන්කෙන් නැගිටලා ආවට පස්සේ මට ඊට පස්සේ දැන් මම මේ කතාව කියන්නේ ස්වාමීන් පස්සේනේ. එතකොට මට තේරෙනවා මේ මගේ හිතේ තියෙන කෙලෙස්ප නේද මං ගත්ත අරමුණු වලට තිබිච්ච බැඳීම නේද මේ දැන් මතුවලා එන්නේ කියලා. එතකොට මට තේරෙනවා මේ ජීවිතය කියන්නේ ස්වාමීන් වහන්සේ මේ වගේ සිතත් එක්ක තියෙන ගනුදෙනුව කියලා. කියන්නේ ඒක සිතුවිලි මතුවලා එනවා ඒ වගේ වී යනවා. මම විසින්ම ගත්ත අරමුණු තමයි මේ මට එන්නේ කියලා. මම විසින්ම ග්‍රහණය කරගත් අරමුණු තමයි මේ හිතේදී පරයන්කේදී නැගී එන්නේ කියලා තේරෙනවා ස්වාමිනාස. මට එතන මේ දැනීම් සමුදායකට නේද මේ මම කියාගෙන මේතෙක් කාලයක් ආවේ කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ මේක කරනකොට මට කියන්නේ එදිනෙදා කටයුතු කරනකොටත් මේ ස්වභාවය වරින් වර එනවා. මට හැබැයි කොයි වෙලාවකත් දැන් මම කතා කරනකොට මම කියලා මම කතා කරනවා තමයි. එහෙම අර ඒ සංඥාව එහෙම එන්නේ නැහැ. මේ මම තමයි මේක දැක්කේ, මං තමයි මේක කරේ කියලා මට ඒක හිතට දැනෙන ස්වාමීන් වහන්සේ නිකන් දර්ශනයක් විදිහට, දැනීමක් විදිහට තමයි ස්වාමීන් වහන්සේ තේරෙන්නේ. මට ස්වාමීන් වහන්සේ අඩුපාඩුවක් තියෙනවා.
ඔව් නෑ, ඒකේදී බලන්න මේ ඔය කියන එකත් ප්‍රපංචයක්ද කියලා. හොඳාකාරව දන්න, ඒ කියන්නේ අපි හොරාගම්මන්නේ පේනහන්නේ. එතකොට අපි හිතෙන්ම තමයි ওই දේවලුත් කියන්නේ. ඉතින් ඇත්තටම ගත්තාට පස්සේ අපිට මේ ශරීරයෙන් එන දැනීම කියන්නේ ඒක ප්‍රකෘතියක්, ඒක පරමාර්ථ ධර්මයක්. ඒ කියන්නේ තද ගතියක්, සැහැල්ලුවක්, ඒ දේවල් සාමාන්‍ය ජීවිතයේදී දැනෙනවයි කියන්නේ අපි ඇත්තටම ප්‍රපංච වල නෑ. එතකොට තද ගතියක්, සැහැල්ලු ගතියක් අපිට වැලි පෑගෙන අපි වැඩ කරන අත්වලින් දැනෙන දැනීම් ටික දැනෙනවයි කියන්නේ අපි ප්‍රපංච වල නෑ. නමුත් අපි මේ පරියන්කික වුණත් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට සිතුවිලි කෑලි කෑලිනවා, සද්ද කෑලි කෑලිනවා. මේ හැම දෙයක්ම යට තියෙන්නේ එක වයිබ්‍රේෂන් එකක්, එක දැනීමක් විතරයි, එක ශක්තියක් විතරයි. ඒක තමයි තණ්හාව අවිද්‍යාව අපි කරන්නේ. නමුත් අපිට අපේ හිත ගත්තට පස්සේ එයා කියන දේවල් අහන්න ගියොත් ටිකක් පොඩ්ඩක් පරිස්සමින් අහන්න, මෙයා ඇත්තමද මේ කියන්නේ කියලා. මේ ඒක ටික කාලයක් ගිහිලා තමයි කියන්නේ, නැත්තම් මෙයාම හදනවා එක ෆෝමැට් එකක් හදලා මේ දේවල් වල දෙයක් නැහැ කියලා සමහරවිට ප්‍රපංචිකුත් ගෙනත් දෙනවා. සමහරවිට ඇත්තටම දැනීම් ස්වභාවයක් එනවා, මේ අනාත්ම ස්වභාවයකින් දැනෙනවා. හැබැයි ඒකත් අනිත්‍යයි. يعني අපිට දැනෙන වෙලාව සමහරවිට අපි දැනෙන්නේ නැහැ. අපි ඊට වඩා දැනීම් ස්වභාවයකට ගිහිල්ලා සමහර වෙලාවට හිතේ තියෙන විස්තරාත්මක විදිහට බලන්න බැරි හැඟීමක් එනවා. මොකද පොදු ලක්ෂණ දැනෙන්නේදී අපිට ඒක දැක ගන්න බෑ. මේ වගේ අපේ ගොළු ලොකු චක්‍රයක් යන්නේ, චූටි 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 චක්‍ර. ඒ ලොකු චක්‍රය ඇස්සෙත් තියෙනවා. ඉතින් මේක ගොඩාක් අනිත්‍ය ස්වභාවයකින්, මේ නැත්නම් විපරිණාම ස්වභාවයකින් යන දෙයක්. ඒ එතනදී අපි බලන්න ඕනේ ඒ ස්වභාවය හැම දෙයක්ම දැකගෙන අපි නිස්සද්දව ඉන්න එකයි, අපේ හිතෙන් කියන එකයි මොකද්ද කියන එක හොඳට අවධානයෙන් බලන් ඉඳලා නැවත මේ එහෙම කිව්වොත් මොකද කියන්නේ? එතකොට මොකද අපි ගොඩාක් වෙලාවේදී මේ අපිට හිතෙන දේම හිතලත් බලන්න ඒක ටික කාලයක් දීලා මෙයාට චාන්ස් එක දෙන්න ටික කාලයක්. හරි, ඔයා කියනවා නම් හරි, දැන් මේ මගේ ආතති අඩු වෙන්න ඕනේ, මං මගේ තියෙන කෙලෙස් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. අන්න ඒ විදිහට තමන්ම පරිශ්‍රයෙන් පවත්තන්න ඕනේ මේ මොකද්ද මෙයා මේ කියන්නේ කියලා. ඒ වගේ ගොඩක් වෙලාවට අපි මෙයා ඇතුළත ඉන්න කෙනා කියන දේත් සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ අපි රවට්ටන ප්‍රශ්නක් තියෙනවා.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මාව වෙනත් තැනකට يعني ප්‍රපංච කරවන්න පුළුවන් ඒ
විදිහට. ඔව්, ඒ කියන්නේ ඒකත් ප්‍රපංච, ඒ කියන්නේ ඒකත් ප්‍රපංචයක් වෙනවා. අපිට තේරෙන්නේ ඒක ප්‍රපංචයක් කියලා. ඒ වගේ අර සියුම් ප්‍රපංච තියෙනවා. ඒක හින්දා අර හරි සියුම්ම බලන්න ඕනේ මේක. මේ කියන්නේ ඇත්තටම වෙනවත්, ඇත්තටම වෙන දේවලුත් වෙනවා. එතකොට ඒ දෙකට ඉඩ තියලා මේ අපි මැද්දෙන් යන්න ඕනේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. සමහරවිට අපිට හිතෙනවා මේක මෙහෙමයි කියලා. අපි යට වෙනවා, ආයි කෙලස් වලට ආයෙ එනවා. මෙහෙම යන ස්වභාවයක් තියෙන. හොඳ පරිස්සමෙන් ඉන්න. මෙයා මොකද්ද මේ ඇතුලේ ඉන්න කෙනා කියන්නේ කියලා.
විනාස දැන් මේක ඉතින් ස්වාමිනාස පුහුණු මට තේරෙන්නම මේක දැන් මේ දවස ගානෙම කරනකොට මම දවස ගානෙම පුරුදු වෙනවා ස්වාමිනාස එදිනෙදා කටයුතු කරනකොට මේ සතියේ කරනවා ස්වාමිනාස. එතකොට මට තේරෙන්නේ ස්වාමිනස මේ தත්තේට එන්නත් මම පුහුණු වෙන හින්දානි ස්වාමිනාස මට තේරෙන්නේ මේ මෙහෙම ප්‍රපංචයක් හරි කියලා. එතකොට දැන් ඔබවහන්සේ කියා දුන්නු ස්වභාවයේ තව තේරුම් ගන්නන ස්වාමිනස මම මේ පුහුණුවේම යෙදී සිටිනවා.
අනිවාර්යෙන්ම අනිවාර්යයෙන්. මේ පුහුණුව නවතින්නේ නැහැ කවදාවත්. මේ අපි එක නිත්‍ය සංඥාවකට ගියේ නැත්නම් අපි එක මේ ඒ අපිට දකින්න දේවල් වලට අර්ථ දැක්වීම දුන්නේ නැත්නම් අපි ගමන තියනවා දිගටම. මොකද පෙරලි පෙරලි යන ගමනක්නේ. මේ පෙරලි පෙරලි යන ගමනේ අපි ටික අපේ තියෙන අර ඇඟේ ඇතුලේ උල් වගේ ඇනිලා තියෙන මේ කෙලස් ටික යනවා. තණ්හාව කියන එක, අවිද්‍යාව කියන එක, ඒවා ලේසියකින් ඈත් වෙන දේවල් නෙමෙයි. ඒවා ශක්තියින් සංසාරේ පුරුදු වෙච්ච අර වගේ පුහුණුව හරහා ටික ගැලවි යනවා. අපි බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියන එක විතරක් රිපෝට් කරපුවාම මේ හරි ලස්සන රිපෝට් එකක් ඉතුරු වෙනවා. ඒක වගේම අපි ටික හැදෙනවා, වෙන දේවල් වෙන විදිහටම දකිනවා. මේ මොකුත් ලොකු විස්තරයක් එකක් හොයන්න යනවට වඩා වෙන විදිහටම රිපෝට් කරලා බලනවා මොකද වෙන්නේ කියලා ටික දවසක්. ඊට පස්සේ ආයෙ ආ අර්ථ දැක්වීම ආයෙ වෙනස් කරනවා. ඔය විදිහට එයා විපරිණාම වෙවි තමයි අපේ ඥානයත් වර්ධනය වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මට දැන්
තේරෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්ස, මේ මට කෙටි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස. උවහන්සේගෙන් වෙලාව දැන් ඉවර වෙන හින්දා කෙටියෙන් පිළිතුර බලාපොරොත්තු වෙන්නම්. මේ ප්‍රපංචවල ස්වාමීන් වහන්ස කුසල් පාර්ශ්වයක් තියෙනවද? ප්‍රපංච වල ඉන්නකින් කුසලයක් රැස් වෙනවා තියෙනවද? නැත්නම් මේක මේ එහෙම බවක් පේන්න ඇත්තෙම නැද්ද? ප්‍රපංචවල පාවිච්චයක් වගේ වාසියක් මොකක් හෝ තියෙනවද ස්වාමීන් වහන්ස?
සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කිව්වට පස්සේ ආයෙත් බ්‍රහ්මයාට බඩ යනවනේ. ආයෙත් ඕදලා ගන්න දෙයක් නැහැ. මොකද මේ සියලු සංස්කාර දුක පිණිස හේතු වෙන්නේ කියලා මේ මාර්ගඵල ASCII තියෙන සමහර චෛතසිකත් මේ දුක පිණිස හේතු වෙනවා.
එහෙමයි.
ධ්‍යාන ASCII තියෙන ඒ චිත්තුත්පාදයේ තියෙන සමහර චෛතසික අපිට දුක පිණිස හේතු වෙනවා.
එහෙමයි.
ඒකින්ද මේ 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 ප්‍රපංච ගත්තට පස්සේ මදුපිණ්ඩික සූත්‍රයේ කෙලින්ම තියෙන්නේ චක්කුං චාවසෝ පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදිති තං සංජානාති තං සංජාන යං සංජානාති තං විතක්කේති තං යං විතක්කේති තං විපංචේති. කෙලින්ම ප්‍රපංචය කියන එක තුල අනිවාර්යෙන්ම තණ්හාව දිට්ඨිය මාන තණ්හා දිට්ටි මාන කියන තුන එක්කහුව වෙලා තමයි මේ ප්‍රපංච ඇති වෙන්නේ. නැත්තම් සංස්කරණය සිදු වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ හොඳ නරක කියලාවත් සංස්කරණයක් රහතන් වහන්සේට සිදු වෙන්නේ නැහැ නේ. ක්‍රියාසිත විතරනේ. ඒ කියන්නේ උන්වහන්සේලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්නයක් මේ පංචේන්ද්‍රිය ගැන. ඒ කියවල උත්තරේ දීලා ඉවරලා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මේ ටිකක් කට්ටියට වදින්න කියන්නේ මම මේ බුදු ආමඳුරු කිව්වේ ඉඳන් මේ මම පිළිගන්නේ මම දැක්ක ඉඳ කියලා කියනවා. දැන් කට්ටියට ඔන්න එනවා මේ මොන පැහි කතාවක්ද මේ කිව්වේ මේ බුදු ආමඳුරු ඉස්සරහා කියලා. ඊට පස්සේ බුදු ආමඳුරු මේක දකිනවා අනික් අයගේ හිත දැකලා දකිනවා මේ දැන් පව් කරගන්න යන්නේ කියලා. ඊට පස්සේ සාදුකාර දෙනවා බුදුරජාණන්. සාදුකාර දීලා කියනවා මේ රහතන් වහන්සේලා අදහන්නේ නැහැ කියලා කවුරුවත්. අසද්දෝ අකතඤ්ඤෝ වැඩ ටික ඉවරයි. අය දැහිල්ලක් නැහැ. නමුත් ඒකෙන් කියන්නේ නැහැ මේක මේ මුලම පටන් ගද්දිම මේක කරනවා කියලා. නමුත් උන්වහන්සේලා ඒ ගිය තැන ඒකෙහිඳ ප්‍රපංචවලදී ප්‍රපංච හැදින් නැහැ උන්වහන්සේලාට. උන්වහන්සේ ප්‍රපංච කරන දෙයක් නැහැ. සංස්කරණය සිදු වෙන්නේ නැහැ. මොකද කරොත් ප්‍රපංචයක් කියන්නේ තනිකාරය තණ්හා දිට්ටි මාන්න කියන තුනෙන් තමයි. අපි මේ හොඳ දෙයක් කරත් ගොඩක් වෙලාවට ඔය ටිකෙන් තමයි තණ්හා දිට්ටි මාන්න වලින් තමයි මේ හොඳ නරක දෙකම යන්නේ. ඉතින් මේකෙදී අපි හොඳ නරක කියන්නේ ඒක තියෙන පහසුවක් තියෙනවා. මේ හොඳ පැත්ත කියන්නේ මේ අකුසල් වලට වඩා කුසල් වල පැත්තට ගිහිල්ලා මේ ප්‍රපංච වලට ගහන එකේදී පහසුවක් තියෙනවා. ඒකයි අපි සිල් ගන්නෙ. අපි ඒකයි මේ බාපණයක් දාලා සිල් අරගෙන ඒ වැඩ කටයුතු පටන් ගන්න. එතකොට පරිසරයේ සුදුසුයිනේ. පරිසරයේ ක්‍රිය. දැන් මම මොකුත් කාටවත් කරදරයක් නැහැ කියලා ක්‍රිය. එතකොට අපි ඉඳගත්තට පස්සේ ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ සිල් අරගෙන සිල් කඩන වැඩ ඇස් දෙක වහගෙන ඉන්න බෑ. ඒක මම හොඳට දැක්කේ අර සාමින්වහන්සේලා ටිකට මේ පිළිවෙණක සාමින්වහන්සේලා ටිකට කරන්න ගියා. මම දන්නවා අනිවාර්යෙන් මේ දස සිල් තිබ්බට සාමනීර සීල තිබ්බට සාමනීර සීලයේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. එතකොට එයාලට ඇස් වහන්න බෑ කියන එක මම හොඳට දැක්කා. නමුත් පංච සීලයේ තියෙන කට්ටියට පංච සීල් සමාදන් වුණා ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන්. අනේ ඒ වගේ අපි මේ 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 ඒ සීලයක් හදාගෙන ඒ තැන් වලට යන්නේ මේ හොඳ පැත්තින් නරක පැත්තින් හොඳ පැත්තට ඇවිල්ලා හොඳයි නරකයි දෙකම අතරීමක් අන්තිමට තියෙන්නේ. ඉතින් ප්‍රපංචවල ඔය හොඳ නරක දෙකම තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට තණ්හා දිට්ටි මාන්න හරහා තමයි මේ ප්‍රපංච කියන එක අර්ථ දක්වන්නේ.
එහෙමයි සොන්නස්. බොහොම පැහැදිලි. බොහොම පිං සොන්නස්. ඉතාම පැහැදිලි. මට හිතනවා නිකම් ප්‍රපංචවල කිසියම් ගන්න දෙයක්
තියෙනවා. ගන්න දෙයක් තියෙනවා. අනි අම්මෝ අර පළවෙනියම ලබ්බේ සංඛාරා අනිත්‍ය දුක්ඛ කියද්දී මට පුදුම සතුටක් එන්නේ. ඒක ඇයිද? එකක්වත් ගන්න දෙයක් නැහැ නේ. පුදුමාකාර සතුටක් එන්නේ. සංස්කරණය කරා නම් ඒක ගන්නම දෙයක් නැහැ. ඕදල ගන්න ගුවක් නැහැ කියලා ලොකු අඳුරු කියනවා. ඉතින් නමුත් අපි ඒක යන ක්‍රමයක් තියෙනවා. එතෙන්ට යනකම් යන ක්‍රමයක් පිළිවෙලක් තියෙනවා. අන්න ඒකෙදි සංස්කරණය සිදු වෙනවා. ඒකේ අවම සංස්කරණය තමයි මෙන්න මේ මත්තෙන් ප්‍රතිපදාව. ආර්යෂ්ටාංග මාර්ගය. ඒකෙදි අපි මේ අපිට යන්න ගමනේදී පින්කම් පොඩි දේවල් අපිට මේ යම් යම් මට්ටමකින් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි මේ බණ කියන එකත් පින්කමන්නේ. මේ ඒ දෙක අතරින් අපි හිමීට යන ගමනක් තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රපංච මග හරවන්න බෑනේ ඉතින්
මේ දිනේ නේද? බෑ බෑ බෑ. ඒක කවදාවත් ඒක නවත්තන්න උත්සාහ කරනවා නෙමෙයි. නමුත් අපි ඒකෙම ඉගෙනගෙන ටික ටික යාටම හැලෙන්න ඉඩ දෙනවා. තණ්හාව අවිද්‍යාව හරහාමයි මේක හැලෙන්නේ. ඒක හැලි හැලි තමයි මේ ප්‍රපංච හැලෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ. දැන් මේ නම කියන අවසරයි ගෞරවනීය ධම්මගුත් ස්වාමීන් වහන්සේටත් නම කියන අවසරයි ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේටත් පාදාභිවන්දනා පූර්වක নমස්කාරය ප්‍රකාශ කරමින් මම එහෙනම් ප්‍රශ්න උත්තර වාරය අවසන් කරනවා. ඊළඟට වැඩසටහන ඉදිරිපත් කරගෙන යම් සඳහා පද්මනන්දට බාර දෙනවා. ඔබ වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
බොහොම පින්නාමන්ත. දැන් අපිට තියෙන්නේ පුණ්‍යානුමෝදනාව සහ ස්වාමීන් වහන්සේලාට වන්දනා කිරීම. ඒ සඳහාම බන්දුල සොයිස මහතාට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. සභාවෙන් අවසරයි. අද දිනත් අපගේ අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමම ධර්ම සභාවට පැමිණ ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සාකච්ඡා වාරයෙන් අපිට උපදෙස් ලබා දුන්නා. ඉතින් අප සියල්ල දෙනාම ලබාගත් උපවහන්සේලා ලබාගත් පිණුත්, ඒ වගේම අප ධර්ම ශ්‍රවණයේ වශයෙන් ලබාගත් සීලුම් පිණුත් උපවහන්සේලා දෙනමට මේ යන සාසනික ගමන තව දුරටත් කරගෙන යාමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම නිස්සරණ වන සීන්ස් අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මෙම පින් මේ කරගෙන යන වූ සාසනික ප්‍රතිපදාව කරගෙන යාමට නිදුක් නිරෝගී සුවය පිණිස ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ක්‍රියාවට යම් ආකාරකින් සාදුකියා සමාදන් වෙන යම් කී සත්තු කොට්ටාසයක් සිටිනවා නම් එවන් අපගේ ඥාති පිරිසක් පින් අනු බලාපොරොත්තු වෙන සිටිනොත් ඒ ඇයටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අප සෑම දිනාටම මේ කරගත් පින අප යන ගමන් මාර්ගයේ තවදුරටත් ශක්තිමත් කරගෙන යාමට ශක්ති බලය ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කිරීමට අවසර. එයන්ට පින් දීම එත්තාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිටියා.